ඇත්තටම සඳකින් ඒක තමයි හොඳම දේ. අපි මේ දහමේ තියෙන එකක් තමයි ප්‍රඥාව වැඩෙනවා කියන එක හොයාගන්න එක විදිහක් තමයි. අනමදසේ ආඳුර හැම විතරම කියනවා නොදන්න බව දැනගන්න එක. දන්නවා කියපු ගමන් ඉවරයි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තව නොදන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා කියලා පේනවා. ඒකට කරගෙන ආපු එකේ අඩුවක් තියෙනවා කියලා පේනවා නම් ඒක හොඳ ලක්ෂණයක්. ඒ කියන්නේ නිවන් මාර්ගයට උදව් වෙනවා ඇත්තටම. මොකද ඒකෙන් එන්න එන්න අවබෝධ වෙන්නේ අපි නෙමෙයි දන්නේ, බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. අපි නොදන්න දේවල් තමයි කියා දීලා තියෙන්නේ. අද කාලේ ගොඩක් අයට වෙන්නේ අර ටිකක් කල් යනකොට ඔන්න අද්දකෙන් දෙක තුනක් යනකොට තමන් ඔක්කොම දන්නවා කියලා හිතනවා. එහෙනම් වැරදි මත ගොඩාක් එන්න හේතුව අපි දන්නේ දහම එක ගැලපෙනවා ඔල්ල සම දැකලා මේ ලෝක ඇත්ත කිතනදී ආරේද ඇත්තත් එහෙමයි. ඒතර මේ ආරේ දර්ශනේ කියන්නේ අපි හිතන විදිහට වඩා ගොඩක් වෙනස් එකක්. හේතු තියන එක තමයි ධම්මචක්කපවත්තන සූරේ පළවෙනි දේශනාවනේ. ඒකෙදිම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා නේද? පෙර නොයසු වූ දහමක්. ඒක මේ බුදු ඒ කියන්නේ ඊට බුදු වෙන්න මොහොතකට කලින් ගත්තොත් අහලා තිබුණ එකක් නෙවෙයි. සිද්ධාත් කුමාරයා දැනගෙන හිටිය එකක්. එහෙනම් මේ අපිට නිකන් සාමාන්‍යයෙන් ගැලපෙන දෙයක් බෑ. ගණනාසු විරුවේ කියන්නේ ඒක මිනිස්සෙක් විතර නෙවෙයි, මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් කිසියම්ම කෙනෙක් කියලා නේ කියන්නේ. මිනිස්සු විරුව දහමක් අවබෝධ වුණා. එතෙන්දි මම එතනම හොඳයි පටන් ගන්නත්. ඒකේ මොනවද ඒ අවබෝධ වුණා කියන්නේ? චතුරාර්ය සත්‍යනේ. ඔව්. දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසු විරුව දහම. දුක්ඛ සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං. දැන් ඔය හතර ඇති වුණොත් තමයි සම්මා දිට්ඨිය එන්නේ නේද? සම්මා දිට්ඨිය තිබුණොත් තමයි මාර්ගය පටන් ගන්න පුළුවන් වෙන්නේ. හරි මාරේ අරහත්ංගික මාර්ගයේ සම්මා දිට්ඨියනේ පටන් ගන්න. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔය ඥාන හතර. එතකොට අපිට එක විදිහක් තමයි බලන්න මේ මාර්ගයේ ඉන්නවද කියලා බලන්න, ඔය ඥාන හතර තියනවද කියලා බලන්න. දහමත් එක්ක ගලපලා බලන්න.
දුක්ඛේ
ඥාන.
දුක්ඛේ
ඥාන. ඔව්. ඒක මොකක්ද? ඒක පිළිබඳව ඥානය. ඔව්. දුක පිළිබඳව ඥානයක් තියනවාද? ඒකේ තව එකක් තමයි දැන් ඥාන හතරක් වුණාට ඔකේ පහසුවක් තියෙනවා. එක ඥානයක් පහළ වුණොත් ඥාන හතරම පහළ වෙනවා කියලා. එකක් විතරක් එන්නේ. කෙනෙකුට දුක්ඛේ ඥානං තියෙනවා නම් සමුදය නිරෝධය මග්ගේ ඥානං තුනක් තියෙනවා.
ගාම්පති සූත්‍රය
එකක්, ගාම්පති සූත්‍රය. එහෙමයි. ඒ සූත්‍රෙදි කියනවා දැන් ඒක අපි හිතමු. නිරෝධේ ඥානය තියෙනවා නම් අනිත් තුන තියෙන්නත් ඕන එක. දුකයි සමුදයයි මාර්ගය. ඒකේම දැන් මග්ගේ ඥානං තියෙනවා නම් අර මුල ඥාන තුන තියෙනවා. මොකද ඒ ඥාන හතර එකට පහළ වෙන්නේ.
දැන් අපි දන්න දුක නෙවෙයි ඒකයි වැදගත්. අපි හිතාගෙන ඉන්න දන්න.
ඔව් දැන් අපි දන්න දුක දාලා බලන්න පුළුවන් ඉතුරු ටික තියෙනවාද?
තියෙනවා.
දැන් ගොඩක් අය මේ ඇවිල්ලා අහන්නේ අපි දුකක් දන්න ඔක්කොම ටික දන්න මේ කරන දේ විතරක් කියා දෙන්න කියලා. මොකද්ද කරන්න ඕන කියලා අහනවනේ. ඒ මොකද්ද කරන්න ඕන කියලා අහන තැන මොකද්ද නැත්තේ? මාර්ගේ ඥානය නැහැ. මාර්ගෙන් ගියා දෙන්න
කියන්නේ.
ඒ මග්ගේ ඥානක් නැහැ කියන්නේ සවින්හන්ස ඉතුරු. ඉතුරු ඥාන තුන නැහැ කියන එක.
එකක්
දැකෙනකොට අනිත් තුනක් දැන් හම්බ වෙනවා. ඔව්. හම්බ වෙනවනේ. එතනත් අපිව චෙක් කරගන්න හොඳ තැනක්. තාම මාර්ගේ පැහැදිලි නැහැ කියන්නේ නම් දුක්ඛේ ඥානක් නැහැ. එතකොට එහෙනම් දුක කියන එක මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ දුකද අපි දන්නේ කියන තැන හුඟක් හොඳයි හොයන්න. ඔයලා තියනවාද එහෙම? දැනුම විදිහට දුක කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු මකද අපි දහමටත් ගලප ගලපන යනවා. අහලා තියෙන්නේ මොකද්ද දුක?
ලෞකික දුක කියන එක තමයි තියෙන්නේ.
ඔව් ඒක හරි. මොකද්ද ඒ දහමේ කොහේ හරි තියෙනවද දුක කියන්නේ මේකයි කියලා? දැනුම පැත්තෙන් ගත්තොත්. අහලා තියෙනවා නේද?
අදහසක් වගේ එකක් තියෙනවා ඒක.
ජාතිපි දුක්ඛා කියලා එහෙම අහලා තියෙනවා. ඒක යම් කියන්නේ අහලා තියෙනවා. දැනුමෙන් කියන්න කිව්වේ ඒකයි. මොනවාද දුක කියලා කියලා
තියෙනවා.
ඉපදීම දුකයි කියලා අහලා තියෙනවා. තව මොනවා? ලෝකෙට අයිති වුණාට කමන්නේ. එතනින් තමයි අපි පටන් ගන්නවා. ලෙඩ වෙන එක. ජාති ජරා ව්‍යාධි මරණ සාමාන්‍ය ප්‍රිය දේවල් නොලැබෙන එක නේද? පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අපියේහි
විප්පයෝගෝ නැහැ.
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ නේද? අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්නේම දුකයි. ඊළඟට යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, කැමැති දේ නොලැබෙන එක දුකයි. ඔය සාමාන්‍ය අත්දැකීම. එතකොට ඒ අන්න එතනම තේරුම් ගන්න ඕනේ ඒක ලෝකෙටයි තියෙන්නේ. ඔය කියපු ටික ලෙඩ වෙන එක දුකයි කියන එක ලෝකේ ඕන කෙනෙක් දන්නවනේ. මිනිස්සු විතර නෙවෙයි පිරිසන්සත් එක්කුණත් දන්නවනේ. ලෙඩ වුණාම දුකයි කියලා නේද? වයසට යනකොට දුකයි, මේ මැරෙනකොට දුකයි කියන එක සාමාන්‍ය දේවල් නේද? ඒක එතකොට ඔන්න අතන ආයේ ප්‍රශ්න කරන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරයි පෙරණොයසූ විරු දහමක් කිව්වේ. දුක්ඛේ ඥාන ඕකනම් දුක්ඛේ ඥානං ඒක පෙරණොය සුවිරු වෙන්න බෑනේ හැමෝම දන්නවා නේද? එතකොට අර වාකි භෝගී ඒ ලෝකෙට අයිති මට්ටම ලෝකෝත්තර දර්ශනේ නෙවි. හරි. අයි මං අර පටන් ගන්නකොට කිව්වේ ලෝකයාට ඇත්ත අර දර්ශනේදී බොරු කියලා කතාවකුත් කිව්වනේ. දැන් මේ ලෝකයා ඇත්ත කියන ටික තමයි ඔය. ඊළඟට ඕකේ අන්තිමට කියනවා ඊළඟට ධර්ම කරුණු ටික. ඔව්. සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා නේද වචන ගොඩක් තියෙනවා. එතකොට යන්න අන්න ඒ වයින්
ඉතින්
හොයන්න ඕන. මේ එතකොට මොකද්ද මේ සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වි කියන එක හොයන්න වෙනවා. කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක කියලා දේශනා කරනවා නේද? තව මොන වගේද දුක පිළිබඳව තව හඳුන්වලා තියෙනවද තව විදි? දුක්ඛ දුක්ඛ එහෙම අහලා තියෙනවද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා දුක් ජාති තුනක් ගැන කියනවා. දුක්ඛ දුක්ඛ කියන්නේ මොනවද? නිකන් අහලා තේන විදිහට. අපිට කායික දුකක් ගන්නකොට ලෙඩක් හැදුනා කියලා. දැන් ඒක දුකක් නේ. ඒතකොට දුක්ඛ දුක්ඛේ පවතින එක දුකයි. නේ? තව දුකක් තියෙනවා. දැන් අපිට සැප හිතෙන දෙයක් නැති වෙනකොට දුකයි. වෙනස් වෙනකොට. ඒක විපරිණාම. නේද? ඔය දෙකත් ලෝකයා දන්න දේවල්. සාමාන්‍ය කෙනාට තේරෙන දේවල්. එතනක් තියෙනවා අර ටිකක් පාළි වචනයක් දාලා සංඛාර දුක්ඛ කියන එක. දැන් අතන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වා වගේ දැන් සංඛාර දුක්ඛ කියලා එකක් කියලා තියෙනවා. එතට අන්න ඒවයි තමයි ඇත්තටම ආර්ය දර්ශනේ තියෙන්නේ. ඒ මොකද්ද කියලා හොයන්නවා. හරි. එතකොට දුක ගැන ටිකක් හෙව්වොත් හොඳයි නේ. දුක්ඛේ ඥානං ගත්තොත් ඉතුරු හතරත් එනවා.
මොකක්ද දැනගත්තේ?
එක ඥානයක් අව තනි ඥාන ටිකක් එනවා. ඒක බුද්ධ දේශනාව. එහෙනම් අපිට දැන් මාර්ගය ගැන කතා කළාට ඔය හරිද වැරදිද දන්නේ නැහැ. මේ දුක කියන එක ඊට වඩා දැනෙන්න ඕනනේ. නේද? ඒක අර අපිට ගලප ගන්න ලේසි වෙනවා. ඒක තේරුම් ගත්තොත්. ඒතර මොකද්ද මේ දැන් සංඛාර දුක්ඛය හරි මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක. පංච උපාදානස්කන්ධෙත් ඔයගොල්ලෝ දන්නවනේ නේද? මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒකෙත් අපිට තේරුම් ගන්න පහසුම එක තමයි රූපය. නේ? රූප කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ. රූපකට උදාහරණයක් කියන්න බලන්න. මොනහරි රූපේ ශබ්ද නම් ටිකක් ගැඹුරු. ඒ ඇහැට ඇහැට පේනේවක් කොහොමද? රූපනේ. දැන් මේ ශරීර ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන්ලා පේන්නේ. ඒවා රූප. ඊළඟට අපිට දැන් ඇහැට පේනේම තියෙනවා, බන තියෙන ඒවත් තියෙනවා, බන නැති ඒවත් තියෙනවා. පුටුව, මේසෙ, පොත්තරවා මේවා, ෆෝන් මේ. ඔවත් රූපනේ. ඇයි ඒකට රූප කියන්නේ? තාම කියන්නේ ඕනම විවසගෙන විවසගෙන යන්න ඕනේ. ඇයි අපි ඒකට රූප කියන්නේ? වෙන විදිහකට රූප අඳුරගන්න වෙයි. එකක් තමයි ඇහැට පේන කිව්වා. ඊළඟට අල්ලලා බලන්න පුළුවන්. නේද? තව තියෙනවද රූප කියලා හඳුන්වපො? දැන් වා සද්දෙත් රූපයක් කිව්වා නේ. ඒකත් හරි. එහෙනම් ඔව් එක විදිහක වර්ග කිරීමක් තමයි අපේ මේ ආයතන පහයි ඒවට අරමුණු වෙන අරමුණු පහ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයයි ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් තියෙන පහ. නේද? එතකොට ඒ 10න් ඕන එකක් රූප ධනයට වැටෙන. එතකොට ඒවයි සද්ද සුවඳ වගේවා සියුම්. අපි සාමාන්‍ය රූප කියන ඒවා නෙමෙයි උනාට ඒවත් රූප ගණයට තමයි ගන්න. හරි. එතකොට අපේ මේ ඉන්ද්‍රිය පහට පහෙන් එකකට හරි අහු වෙන දෙයක් නම් ඒක රූපයක්. රූපයක් කියන්නේ මොකද්ද කියන එක සරලව. ඊළඟට 10 මිනිත් අහලා ඇතිනේ රූප කියන්නේ මොනවද? හා? සතර මහා ධාතු කියලා හැන්නේ. හා? සතර මහා ධාතුයි උපාදාය රූපයි. අයව දන්නවනේ නේ? මම මේ පාලි වැඩිය කතා කරන්න කැමති නෑ මම. හා? සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා. සුද්ධ අෂ්ටකය කියලා කියන්නේ. ඒ වගේන කතා කරන්න පුළුවන් නම් රූප. හරි. සතර මහා ධාතුවක් හරි උපාදාය ගතියක් හරි කියනවා නම් ඒවා කොටිම රූප ගණයට අයිති. අයිතික පිළිගන්න ඕනේ නේ. දැන් මම මේ එන්න හදන්නේ රූප උපාදානස්කන්ධය දුකයි කිව්වේ ඇයි කියන එක. දුකනේ. ඒක අපි අනිත් එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. වේදනා සංඥා සංකාර විඥාන. මොකද රූපය අපිට ගෝචර දෙයක් නේ නිකන්. දන්න දෙයක් නේ. එතකොට දැන් ඕනම රූපයක් ගන්න. ෆෝන් එකක් වෙන්න පුළුවන් නේද? ෆෝන් එක රූපයන්නේ. දැන් මේ රූපය ෆෝන් එකක් මෙතන තියෙනවනේ. ඒක දුකයිද? ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕන. ඈ? දුක නැත්තම් ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. නේද? දහම එකක් කියලා තේනවා අපිට ඒක පේන්නේ. නැත්තම් අපේ ශරීරය දැන් මගේ ශරීරය තියෙනවා පේනවනේ. ඒක දුකයිද ඔයගලන්ට? නැහෙනේ නේ. අන්න ඒක තමයි ඒ ලෝකයාට ඇත්ත අර දර්ශනයට බොරු. ලෝකයාට බොරුක තමයි අර දර්ශනේ ඇත්ත කියන එක. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ රූප උපාදානස්කන්ධය දුකයි කියලා. හැබැයි අපිට තියෙනවා රූප. ඒවා අපිට දුක කියලා දැනෙන්නේ නේ. නේද? අඩුවක් තියනවා නේද? ඔන්න ඔය අඩුව තමයි මේ ආර්ය දර්ශනේ අඩුව. හරි. ඒකයි මේක පෙර නොයසු විරු දහමක් වෙන්නේ. එතකොට අපි හොයා ගන්න ඕන මොකද්ද ඒ? ඇයි බුදුහාමුදුරුවෝ ඔකට දුකයි කිව්වේ? කියන එක හොයන්න වෙනවනේ. හිතන්න පුළුවන් ද ඇයි රූපයක් දුක වෙන්නේ කියලා? ඔයිට වඩා දෙයක. ඇයි අපිට මේ දැන් ඒක අනිත්‍යත් හොයන්නකො මේ ෆෝන් එක අපිට දුක නැත්තේ? දුකයිද හොන් දුකයි කියලා නේද? ඒතර අපි දුක කියන එකට මේක ගැළපෙලා නැහැ. එහෙනම් හොයන්න ඕන අපි දුකයි කිව්වේ මොකද්ද? අපි දැනට පිළිගන්න දුක මොකද්ද? මොනවාද සාමාන්‍ය දුක් කියන්නේ ඔයගොල්ලෝ?
කැඩලා බිඳලා විනාශ වෙලා ඉන්නේ.
අපේ රූපෙට බැඳුනොත් දුකයි. මම දැන් එහෙනම් ඒ වචනේ හොයන්න ඕන උපාදාන කියන්නේ මොකක්ද? උපාදාන. ඒතර මේ ෆෝන් එක මම මගේ කියලා අල්ලගත්තේ නැහැ. ඒ හින්දා දුක නැහැ. හොඳයි. තර්කයට හැබැයි ඔතනින් තව යන්න ඕන. දැන් මේ ෆෝන් එක තියෙන බව දැනගත්තනේ නේද? කවුද දැනගත්තේ? ඔය ඉන්නේ මම. ඇත්තට උපාදාන වෙලාද නැද්ද? උපාදාන වෙලා. නේද? හැබැයි අපිට ඔක දුකයි කියලා පේන්නේ නැහැ. රූපය නිසා මම පිහිටනවා. ඒකත් අහලා තියෙනවනේ නේ. සක්කාය දිට්ඨිය. රූපය නිසා හතර ආකාරයකට සක්කාය දිට්ඨිය එන්න පුළුවන් නේ. දන්නවනේ නේ. දැන් ඒකත් තමයි මම කිව්වේ. මේ රූපය නිසා මම ආපු හැටි. දැන් ඒක තමයි හොයාගෙන යන්න ඕනේ. එතකොට මේ ඔක අපිට මේ වගේ දේවල් වලට තේරෙන්නේ නැහැ. අපි දැන් තමන්ගේ ශරීරය ගත්තොත් එහෙම ඊට වඩා ඔක තේරෙනවා. තමන්ගේ ශරීරය ගත්තොත් මම කියලා හිතනවනේ නේ. මම ඉන්නවා මගේ කියලා. අපි බාහිර දේවල් වලට මම කියලා හිතන්නේ නැහැ. ඔව්. හැබැයි බාහිර දේවල් නිසාත් මම පිහිටනවා. මොකද ඒවා තියෙන බව දැනගන්නේ කවුද? මම නේ. ඒ නිසා ඒ රූපේ නිසා මම පිහිටනවා. රූපේම මම වෙන්න ඕනේ නැහැ. රූපේ නිසා මම පිහිටනවා. හරි. ඒ නිසා තමයි මේ රූපය පිරිසිඳ දකින්න කියනවා. අපි රූපේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. අපි දන්නේ ලෝකෙට අයිති විදිහ රූපේ. නේද? එතනින් එහාට යන්න යනවා. ඒක තමයි ඇත්ත ඇති හැටි කියන්නේ යථාභූත ස්වභාවය කියලා පාලියෙන් එන්නේ. එතකොට රූපේ පිරිසිඳ දකින්න වැඩපිළිවෙලක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද්ද? රූපේ ඇත්ත ඇති හැටි දකින්න මොකද්ද කරන්න ඕන? කොහෙද එන්නේ? දැන් අපි තව පැත්තකින් ගමුකෝ. ඒකායන මාර්ගය කියලා පෙන්වලා තියෙනවා මොකද්ද? සතර සතිපට්ඨානයි නේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ ඒකායන වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. නිවන පිණිස තියෙන්නේ එකම මාර්ගය සතර සතිපට්ඨාන. ඒක එතනින් හොයාගන්න පුළුවන්. සතර සතිපට්ඨානේ රූපය හුවෙන්නේ කොයි සතිපට්ඨානෙටද? මොනවද සතිපට්ඨාන හතර? මොනවද? කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායනුපස්සන රූපයම තමයි ඇත්තටම කය කියන්නේ. කය කියන ඒ වචනේ කියන්නේ දෙයක් කියන එක. මොනවා හරි ස්වභාවයක්. ඒක පණ තියෙන ඒවා වෙන්න ඕනේ නැහැ. දෙයක් කියලා පණවන්න පුළුවන් නම් කයක්. ඒ උදාහරණයක් තමයි හුස්ම කියන එක කයක් කියන එක. එහෙම ආනාපාන සති සූත්‍රෙදී හැම පෙන්නනවා. හුස්ම කියන එක එක්තරා කයක් කියලා. ආශ්වාස කය, ප්‍රාශ්වාස කය. හරි. එතකොට ඒකෙන් පේනවනේ පණ නැති උනත් දෙයක් කියලා පනවන්න පුළුවන් ඒ කයක් කියන එක. එතකොට කය පිළිසිඳ දකින්න දීපු වැඩපිළිවෙල කායනුපස්සනාව. නේද? ඒකද ඔය විදිහට ගියොත් වරදින්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගේ වඩන්න ඕනේ. කය කයේ ඇත්ත ඇති හැටි දකින්න නම් කායනුපස්සනාව වඩන්න ඕනේ. නේද? එහෙම නැතුව අපි තර්ක කළාට අපිට ඇත්ත අහුවෙන්නේ නැහැ. එතකොට කායනුපස්සනාව සතිපට්ඨානෙ ඔයගොල්ලෝ කියෝලා ඇති කියලා මං හිතනවා. ඈ කියලා නැහැ. අපි මතක් කරමු කායනුපස්සනාව මෙහෙමයි ඉන්නේ පාලි වචන ටික. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. හයි මං බොහොම සරලව ගත්තොත් නේ මේ ගැඹුරු තේරුම් නෙමෙයි. අභිජ්ජා දෝමනස්සං කියන්නේ ඇලීම ගැටීම කියලා ගන්න පුළුවන්. දැඩි ඇලීමයි දෝමනස්ස කියන්නේ ගැටෙන ගතිය. හරි. එතකොට විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන්නේ විනය්‍ය කියන්නේ අතහැරෙනවා. ලෝකේ කියන්නේ එතෙන්දි කය. මොකද අපි කායනුපස්සනාව ගන්න හින්දා. කය කියන ලෝකේ ඇලීම ගැටීම අතහැරෙනවා මේ කායනුපස්සනාව වැඩුවොත්. එතකොට කොහොමද වඩන්නේ කියන එක ඊට කලින් තියෙනවා. මේ පාලි වල තියෙන එකක් තමයි අග ඉඳන් මුලට තමයි තේරුම එන්නේ සාමාන්‍ය සිංහලට වඩා. එතකොට මේ ටික වෙනවා අතහැරෙනවා එලීම් ගැටීම්. එතකොට කොහොමද ඒක කරන්න කියන්නේ කාය ගානක සිවිහෙරති ආතාපි සම්පජානෝ සතිමා කියලා වචන තුනක් වෙනවා. සතිමා කියන්නේ සිහිය පිහිටන්න ඕන. හරි. සතිය ඊට කලින් එන ආතාපි කියන්නේ ඔව් පොතේ නම් ඉන්නේ කෙලස්ථාන වීරය. අපි නිකන් වීරය කරනවා වගේ මොකද උත්සාහ කරන එක. හරි. දැන් උත්සාහ කළේ නැත්නම් සතිය පිහිටන්න බෑනේ. හරි. ඒකට ආතාපි සම්පජානෝ සතිමා. තව එකක් අඩු වුණා. සම්පජානෝ කියන්නේ මොකක්ද? ප්‍රඥාව පැත්තකුත් එන්නවා. නුවණක් එන්නවා. නිකම්ම සිහිය පිහිටනේ නිකම්ම උත්සාහ කරලා සිහිය පිහිටීම විතරක් නෙමෙයි. අපෙන්ට තව නුවණකුත් එකතු වෙනවා සංකජානය කියන්නේ. ඒක තමයි අපි අර පැත්තෙන් ගත්තොත් සම්මා දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සූත්‍රවල තියෙන මේ දහමක් අහලා දැනගත්තු කෙනාට දන්න දකින කෙනාටයි කෙලස් දුරු කරන්න පුළුවන් නොදන්න නොදකින කෙනාට බැහැ කියලා. හරි. ඥානතෝ පස්සතෝ වචන දෙක. දන්න දකින. එතකොට ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ. නො අජානතෝ නො අපස්සතෝ. නොදන්න නොදකින කෙනාට මේක කරන්න බෑ කියලා ඒ දේශනා කරන සූත්‍ර කිහිපයකම තියෙනවා ඒක. අන්න අතෙන්දි හොයන්න ඕන මොකක්ද දන්න මොකක් දකින. සූත්‍රයේ තියෙන එකක් තියෙන අර වාසි ජට සූත්‍රය කියලා එකේ පැහැදිලිව තියෙනවා. දැන් රූපය ගැන ගත්තොත් කරුණු තුනක් කියනවා. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස්ස අත්තගම කියලා. මෙන්න මේක දන්න දකින කෙනාටයි මේක කරන්න පුළුවන් කියලා. හරි. කරුණු තුන රූපය මොකද්ද? පළවෙනි එක ඉති රූපං. මේකයි රූපය. දෙවෙනි එක ඉති රූපස්ස සමුදයෝ. ඒ කියන්නේ මොකක්ද? රූපේ සමුදය මෙන්න මේකයි. මොකද්ද ඒ අදහස? රූපේ කියන්නේ මේකයි සමුදය කියන්නේ උදාවීම හට ගැනීම. සමුදය වචනේන තව තැනක් කියන්න බලන්න. සමුදය ආර්ය සත්‍ය. සබ්බන්ත නිරෝධ. සමුදය ආර්ය සත්‍ය අපිට පුරුදු වෙන්නේ නේ. දුකයි දුක්ඛ සමුදය. එතකොට දැන් අගල කියන්නේ උදා වීම හට ගැනීම කියලා. දැන් ඒ දුකයි දුක්ඛ සමුදයයි කියනකොට දුක උදා වුණා දුක හටගත්තා කියන එකටද සමුදය කියන්නේ? ඊට වඩා වෙනස් දෙයක්ද? දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුක හටගන්න ආකාරය. හේතු හටගත්තේ කොහොමද කියන එක. සමුදය කියන්නේ තණ්හාව කියලා කියනවනේ නේද? දුක හටගත්තා කියන එක විතරක් නෙවෙයි. හටගatti ඇයි? මොකක් නිසාද? නේද? ඒක දැන් දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව කියනවා මිසක් දුක හටගත්තා කියනවා නෙවෙයි. ඒක දුක හටගatti ඇයි කියලා. ඒ වගේ රූපය මේකයි, රූපස්ස සමුදය කියනකොට රූපය හටගත්තේ කොහොමද කියන එක. දැන් හටගත්තා කිව්වහම වෙන්නේ දැන් අපි ඔය අපිට එක එක සද්ද ඇහෙනවනේ නේද? සද්ද ඇහුණ ගමන් සද්ද හටගත්තා. හරි. හැබැයි අපි දන්නේ නැහැ හටගත්තේ කොහොමද? හටගත්තේ ඇයි? කුමක් නිසාද කියලා. නේද? හටගත්ත නැති වුණා කියන එක දන්නවා. හැබැයි සමුදය අහුවෙලා නැහැ. දැන් ගොඩක් අය බලන්නේ ආ සද්දේ ඇති වුණා නැති වුණා. දැන් බලන්න දැන් මේව බලන්නේ මොකටද? දැන් දහම අවබෝධ වුණා, දහම දැක්කා කියන්නේ කෙනෙක් මොකක් දැක්කොත්ද? තව තැනක කියලා තේනවා. බුදුන් දැක්කා වෙන්නේ මොකක් දැක්කා?
දහම
දැක්කා. දහම දැක්කොත් දහම දැක්කා කියන්නේ මොකක් දැක්කොත්ද? පටිච්ච සමුප්පාදේ. නේද? එතකොට අපි ඔය ඇතිවීම නැතිවීම දැක්කහම පටිච්ච සමුප්පාදේ දැක්කද කියලා හොයන්න ඕනේ. නැත්තම් දහම දැකලා නේ. නේද? පටිච්ච සමුප්පාදේ කියන එකේදී තියෙනවා කෙටියෙන් කිව්වොත් අර හේතුවකයි ඵලයකයි සම්බන්ධය. අහලා ඇති නේද? මේ ඇති කල්හි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. සමුදේ තියෙනකොට ඵලය තියෙනවා. සමුදේ නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. හටගන්නේ. අන්න ඒ ස්වභාවය. එතකොට අපි දැන් සද්දේ ඇති වුණා නැති වුණා කිව්වොත් දැන් අපිට සමුදයක් අහු වෙලාද? දැන් අර පටිච්ච සම්පන්න බව කියන දෙකක් ඕනනේ නේද? හේතුවයි ඵලය. අපි ඵලය විතරයි නේද ඇති වුණා නැති වුණා කියන්නේ. සමුදය පැත්ත නැහැ. තේරෙනවා? ඒ නිසා පටිච්ච සම්පන්න බව තේරෙන්නේ නැහැ. සද්දේ. බල්ලෝ බුරනවා. ඒ සද්දේ. මොකද වෙන්නේ? ඇති වෙනව නැති වෙනව. පටිච්ච සම්පන්න බව පෙන්වනවාද මේ නිසා මේ වේ කියන නැහැ නේ? ඇයි? හේතු හොයාගත්තේ නැහැ. සමුදය හොයාගත්තේ නැහැ. ඒ සමුදය කියනකොට හටගත්තා කියන එක විතරක් නෙමෙයි. හටගන්න හේතුව හොයාගන්න ඕන. දැන් ඒ බල්ලා බුරණ සද්දේ හටගන්න හේතුව මොකද්ද? මම සාමාන්‍ය දන්න විදිහට බල්ලෙක් හිටියා උබිරුවා නේද? ඒ සද්දේ. මේ හරි සරලව යන්න ඕනේ. මේ ගැඹුරට නේ. සරලව හොයාගෙන යන්න. Tamanta තේරෙන විදිහට ඉතින්. හේතුවනේ අහන්නේ. අර ඒ බල්ලෙක් ඉන්නවා උබුරනවා ඒ සද්දේ මට ඇහෙනවා. නේද? දැන් එතන සමුදයක් දැක්කා. මේ ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඕක දැන් අපි ලෝකෙට අයිති දැක්මද ලෝකෝත්තර දැක්මද කියන එක. ලෝකෙන් එතර වෙන දැක්ම. ඔය සමුදේ ලෝකෙට අයිති ඕන කෙනෙක් දන්නව නේද? ඒකේ තව එකක් තමයි ඒ ඵලයක් සද්දේ කියන එකත් ලෝකෙට අයිති. ඒකට අහුන හේතුව බල්ලා කියන එකත් ලෝකෙට අයිති. දෙවෙනි එක තමයි ඒ සමුදය අපිට හම්බ වුනේ තමන් තුලින්ද බාහිරින්ද?
බාහිරින්.
බුදුහාමුදුරුවෝ සමුදය හොයන්න කියන්නේ තමා තුලින් නේද? ලෝකයයි ලෝක සමුදයයි තමා තුලින් දකින්න කියනවා. දැන් අපිට ලෝකේ කියනවා ඒ සද්දෙත් එළියේ ඒ බල්ලත් එළියේ. එතකොට දහමට ගැළපීලා නැහැ නේද? එහෙනම් අපි හොයන විදිහ වෙනස් කරන්න වෙනවා. දැන් බල්ලෙක් පිරුවා කියලා අපි දැනගත්තා. හරි. අපි හිතමු දැන් බල්ලා කියන රූපය අපිට හටගත්තා නේද? බල්ලා කියන්නේ රූපයක්නේ. බල්ලාගේ ශරීරය කියන එක දැන් මැවිලා පේනවනේ මොන වගේද කියලා නේද? ඈ ගිහින් බැලුවොත් මේ වගේ පේයි කියලා. ඇයි ඒක රූපයන්නේ? එහෙන් දකින්න පුළුවන් රූපයන් නේද? බල්ලා. එතකොට ඔන්න ඉති රූපං. හරි? එතකොට ඒකේ සමුදය කොහොමද හොයන්නේ? දැන් අපි හන්නන අපේ පැත්තෙන්. දැන් බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? මේ මොහොතේ. සද්ද ඇහුණා හින්දා නේද? සද්ද ඇහුණ නැත්තම් අපිට බල්ලෙක් උපදින්නේ නැහැ නේද? නේද? සද්ද ඇහෙන්න ඕන. තව මොකද්ද? දැන් සද්ද ඇහෙන්නේ මොකෙන්ද? කණින්. නේද? කණ ඇහුන් නැත්තම් එහෙම බල්ලෙක් උපදින්නේ නැහැ. කණ ඇහෙන්න ඕන ඊළඟට. දැන් ඇහෙ නැහැ නේද? හැම සද්දෙටම අපි බල්ලා බල්ලා කියනවාද? නැහැ. ආ හිතෙන් හිතන්නත් ඕනනේ. සද්ද ගැන කල්පනා කරන්නත් ඕන. ඔය සද්ද කොහෙන්ද දන්නේ? එතට මනසත් වැඩ කරනවා නේ. සෝත ආයතනයයි මන ආයතනයයි දෙක වැඩ කරපු නිසා තමයි එහි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. නේද? මේ වෙලාවේ ආ මේ වෙලාවේ උන සිද්ධිය ඔය බලන්න. සද්ද ඇහුණා හිතෙන් හිතුවා. පැහැදිලි? දැන් ඒ දෙක තව පොඩ්ඩක් බලන්න ඕන. දැන් සද්ද ඇහපු කනත් අපි ළඟ තියෙන්නේ, හිතපු හිතත් අපි ළඟ. දැන් නම් ඔන්න සමුදේ අපේ පැත්තෙන් හොයන්නේ නේ. එළියෙන් නෙමෙයිනේ. කන වැඩ කළේ නැත්තම් ඒත් බල්ලා උපදින්නේ. හිත වැඩ කළේ නැත්තම් ඒත් බල්ලා උපදින්නේ. හටගන්න. පැහැදිලි නේද? දැන් ටිකක් දහමට කිට්ටු වෙනවා. මොකද දැන් අපි එළියෙන් නෙමෙයි. තමන් තුලින් හරන්නේ නේද? අතවට පේනවා දැන් මේ ආයතන දෙක වැඩ කරපු හින්දායි ඔක හටගත්තේ. ඒක මම ඔයගොල්ලෝ දැනගත්තා ෆෝන් එකක් වදිනවා කියලා. කොහොමද දැනගත්තේ? හරි. ඒ ආයතන ටික හොයන්න. කණෙන් ඇහුණා. ඇහෙනකොටම දන්න ඔය සද්දේ ෆෝන් එකට. නේද? කණෙන් ඇහුවා හිතෙන් හිතුව. ඒ ආයතන වෙන් කරගන්න. ඒකට හරි ලේසි. සෝත ආයතනයි මන ආයතනයි. දැන් බලන්න කනට පුළුවන් ක්‍රියාව මොකද්ද? කෘත්‍ය මොකද්ද?
ඇහෙන එක.
අහන එක. අනිත් වැඩ කරන්න බෑ නේද? කනට අහනව ඇරෙන්න වෙන එකක් කරන්න බෑ. ඔය හැම ආයතනෙටම කෘත්‍යයක් තියෙනවා. ඇහෙනම් දකින එක නේද? කනනම් අහන එක. නාසයනම් ගඳ සුවඳ දැනෙන. දිවෙන් රස දැනෙනවා. කයින් ස්පර්ශ ලබනවා. අහමනේ තියෙන්නේ. හිතෙන් හිතනවා. ඊට වඩා දෙයක් කරන්න බෑනේ. දැන් අපි බලමු මේ බල්ලව හරි ෆෝන් එක හරි හැදුවේ මොන ආයතනෙද? එතකොට කනට පුළුවන්ද මේ වැඩේ කරන්න? බෑ. කනට පුළුවන් සද්ද අහන්න විතර. ෆෝන් හදන්න බෑ, බල්ලව හදන්න බෑ. නේද? දැන් ෆෝන් එක හරි බල්ලව හරි හැදුවේ කවුද? මනස. මේ එතකොට මේ මොහොතේ අද්දැක්කේ මනසෙන් හදපු එක නේද? කනෙන් සද්දය ඇහුවා හිතෙන් හදපු හිතෙන් කියපු එක නේද දැනගත්තේ? දැන් අපිට බල්ලෙක් පෙනුන්නේ නැහැ. ඇහැට පෙනුන්නේ නැහැ. පෙනුනේ කොහාටද? සිතට. මේ මනසට පේන බල්ලා ඉන්නේ කොහෙද ඇත්තටම? එළියද මනස තුළද? මනසේ නේ. ඒත් මේ මහතේ ඇත්තටම අපි අත්දැකලා තියෙන හිතෙන් හදපු දේ හිත දැකලා. ඈ හිතේම නිර්වාණය හිත දැකලා. හැබැයි ඕක අපිට වැහිලා තියෙන්නේ අපි ඔතන සිහිය නුවණ පිහිටලා නැති හින්දා. අපි විශ්වාස කරලා තියෙන්නේ එළියේ ඉන්න බල්ලව තමයි ඔය දැනගත්තේ. ඇත්තටම උනේ කණෙන් සද්දයක් ඇහුවා හිතෙන් හිතුවා. හිතෙන් හිතන ඒවා හිතේ නිර්මාණ මිසක් එළියේ තියෙන ඒවා නෙවෙයි. පැහැදිලි නේද? එතකොට දැන් මොකද්ද වැරදිලා තියෙනව නේද? එතකොට අපි හිතේ හදපු එක දැකලා විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් දැනගත්තා කියලා. දැන් හිතේ හදපු එක සතර මහා ධාතුද? ඒකත් චෙක් කරන්න. ඒක අල්ලන්න පුළුවන්ද? බෑ, අහු වෙන්නේ නෑ. නේද? හිතේ හදපු එකේ ගඳ සුවඳක් දැනෙනවද? නෑ. රසක්? මේ ආයතන එකකටවත් අහු වෙන්නේ නෑ. එහෙන් දකින්න පුළුවන්ද හිතේ හදපු එක? බෑ. එහෙන් පුළුවන් වුණා නම් අනිත් අය හිතන ඒවා අපිට පේන්න ඕන. අපි හිතන ඒවා අනිත් අයට පේන්න ඕන. එහෙම වෙන්නේ නෑ. ඇහැට පේන්නේ නැහැ. හැබැයි අපි ඕක එළිය කියලා විශ්වාස කරපු ගමන් ඇහෙන් දකින්න පුළුවන් කරලා ඉවරයි. අල්ලලා බලන්න පුළුවන් කරලා ඉවරයි නේද? ඒ රූපයක් කරලා
දෙයක්
බවට පත් කරලා. මොකද රූපයක් කියන්නේ දෙයක් කියලා, කයක්. කයක් බවට පත් කළා මේ හිතේ හදපු එක. නේද? ඕක තමයි අපේ පුරුද්ද මේ සසරේ ආපු පුරුද්ද, ලෝකෙට ආйти පුරුද්ද. පුරුදු කරපු ගතිය. ඒ පුරුද්ද එක්ක තමයි අපි සසරේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට බුදුහාමුදුරෝ පෙන්නන මේ ආයතන පිරිසිඳ දකින්න, ආයතන අනුව දකින්න කියලා. ඊළඟට අර රූපේ සමුදය තමන් තුලින් දකින්න. දැන් පේනව නේද මේ එළියේ පිහිටිය බල්ලගේ සමුදය තියෙන්නේ අපි තුල කියලා. කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. ඔය ෆෝන් එක එළියේ කියලා කියපු සමුදයක් තියෙන්නේ අපි තුල. එකනත් උනේ කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. ළමරට බලනකොට 60ක් පෙනුණා නේ. මේව ආයතන වලින් ගන්න ඕනේ ඊළඟට එක එක දැන් මම අර ඇහිලා දැනගත්තු එකේදි ගන්න අපි කණයි හිතයි. දැකලා නම් ගන්න ඕනේ ඇහැයි හිතයි. නේද? ඒවා වෙන් කර කර බලන්න ඕනේ. එතකොට ඔන්න තමන් තුලින් සමුදේ පේන්න ගන්නවා. හරි. අන්නෝක ටිකක් ඇනලයිස් කරලා බැලුවොත් මේ දහම මතු කර ගන්න පුළුවන්. දැන් අපි එළියේ බල්ලෙක් ඉන්නවා කියනකොට රූපයක් උපාදාන කළාද නැද්ද? උපාදාන කළා නේද? ඇත්තටම
උපාදානද ඒක නිරායසයෙන්ම ගොඩ නැගෙනවද? කියන්නේ බල්ල
අපිට නිරායසයෙන් ගොඩ නැගෙනවා. හැබැයි අපි ඒක ඇත්ත බැලුවොත් දැන් එළියේ ඉන්න බල්ලෙක් අපි දැඩිව පිළි අරන්නේ නේද?
ඒක ඇත්ත.
ඒ දැඩිව පිළිගත්තා කියන එක තමයි උපාදාන. යම්කිසි දෙයක් දැඩිව බාරගත්තා කියන එක තමයි උපාදානයි. අහගෙන ඉන්නේ මේ පැත්තට ඔක්කොම යනවා. එන්න. අහගෙන හිටියට ඒක හොඳ නෑ. ඒක. දහමේ තියෙනවා කරුණක් මේ. ඔබ වහන්සේලට නෑ ඒක තියෙනවා. ඉනේ නීති වල. පිටිපස්සෙන් ඉඳන් බණ අහන්න එපා. මේ මේ තේරුම් යන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. මේ එතකොට අපි දැන් එළියේ ඉන්න බල්ලෙක් උපාදාන කළා කියන එක පිළිගන්නවද?
පිළිගන්න.
උපාදාන කළා කියන්නේ දැඩිව බාරගත්තා. ඒක පැහැදිලි නැත්නම් අපේ අර උපමාව තියෙනවා මේ වතුරට එබෙන බල්ලා. දැන් බල්ලෙක් ළිඳට එබුණාම ඒක තේරෙනවනේ නේ? ඌ වතුරට බුරනවා. අපිට පේනවා. ඇයි බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා උට හිතනවා නේද? ඌ දැඩිව විශ්වාස කරනවා. ඒකනේ බුරන්නේ. එතකොට මේ බල්ලා ළිඳේ ඉන්න බල්ලෙක්ව උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. තේරෙනවා නේද? දැඩිව ඒක අල්ලගෙන ඒකත් හරි. දැන් බල්ලෙක් සකස් වුණේ කොහොමද කියන එක වෙනම හොයන්න ඕන. ඇහුනේ සද්දෙ විතරනේ. ඒ සද්දෙ මොකේද?
ඇත්තටම කියන දෙයක් බවට පත් කරගත්තේ.
ඇත්තටම ඇදිලා ඉවරයි. දැන් මට හිතුනේ ට්‍රීවිල් එකක්ද කියලා. ඒක තමයි අපේ හාමුදුරු ඇහුවෙත් ඉස්සෙල්ලා. ඇහෙනකොට ඕක වෙලා ඉවරයි නේ. ඒක තමයි අපේ ගතිය. ඒ ගතියට කියනවා අපි මේ දැන් ඔන්න ඔය එළියේ රූප පිහිටන මට්ටම තමයි දැන් ට්‍රැක්ටරේ කියමුකෝ. ට්‍රැක්ටරේ අපි දන්නා බැලුවොත් මේ වගේ පේනවා. ඇල්ලුවොත් මේ වගේ අහුවෙනවා. මේකේ ගඳක් ඕකේ එනවා. රස බැලුවොත් ඒකත් දන්නවා. දැන් මොකද්ද මේ? මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් අල්ලන්න පුළුවන් අත්දකින්න පුළුවන් රූපයක් අපි හිතෝල. ඔය මට්ටමට කියනවා කාම. කාම මට්ටමේ කෙලෙස් ඔය. කාම වස්තුවක් තමයි ඒ හැදුවේ. හොඳයි. මම බල්ලා පුරනකොට බලන්න. අර පැත්තේ බල්ලෙක් කියලා හිතෙනවා නම් ඔන්න ඔකට කියනවා කාම වස්තුවක්. අපි එළියෙන් තිබ්බේ කාම වස්තුවක්. ඇයි කාම වස්තුව කියන්නේ? මේ ඉන්ද්‍රිය පහට අරමුණු කරන්න පුළුවන්. ඒක ඒකට තමයි කාම ලෝකේ කියලා කියන්නේ. හරි. ඇහැ කන නාසය දිව ශරීරයට අහුවෙන දේවල් තියෙනවා කියලා පිළිගන්න මට්ටම තමයි කාම ලෝකේ. ඒකට අපි මේ ඉපදිලා තියෙන්නේ කාම ලෝකේ. මනුෂ්‍ය ලෝකේ. එහිඳ තමයි අපිට ඕවා පිහිටන්නේ. එහෙනකොටම පිහිටලා ඉවරයි. මොකද අපේ වැඩ කරන්නේ මේ මට්ටමේ කෙලෙස්. ආම මට්ටමේ කෙලෙස්. හරි. ඔකට කියනවා අපි මේ සැඩපහරකට අහු වෙලා ඉන්නේ. ඕගය කියලා. කාම ඕගය කියන්නේ. ඔව්. කාම ඕගයට අපි අහු වෙලා ඉන්නේ. ඒකයි මේ එහෙනකොටම ලෝකේ හැදලා ඉවරයි. සැඩපහරේ ගහගෙන යනවා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ඕග තරණය කියලා. සැඩපහර තරණය කරන්නේ කොහොමද? හරි. ඉතින් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන දැන් අපි මේකට අහු වෙලා ඉන්නේ කියන එක එකයි මේ. දැන් බලන්න. දැන් ඕක අපිට දැම්මට අපිට ඕක පේන්නේ නැහැ. දැන් අර උපමා ගන්න එකයි. දැන් බල්ලා වතුර බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා ඉන්නවනේ. නේද? දැන් එයාගේ වැඩ කළේ මොන ආයතනද? ඇහෙන් දකිනවා නේද? ළින්දට එබෙන්න ඕනේ. ඇහෙන් දකිනවා ඊළඟට හිතෙන් හිතනවා. ආයතන දෙකනේ වැඩ කළේ. හරි. අතට ඇහෙන් දකින එකේ වැරද්දක් තියනවා දැන් බල්ලගේ මට්ටම ගත්තොත්. බල්ලගේ ඇහැ ඇතුලේ හැදෙනවා නේද? ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒකේ බල්බෙක් වගේ හැඩයක් තියෙනවා. එතකොට ඇහි අඩුවක්ද ඒක? නෑ. වැඩ කරන ඇහික தත්ත්වය ඕක. ඇහි වරදන්නේ නෑ. ඊළඟට හිත මොකද කරන්නේ? ඇහැ හදලා දෙන එක දිහා බලාගෙන හිතනවා නේද? මේ සතහන ආйти බල්ලෙක්ට කියලා අන්න එතෙන්දි තමයි අපේ පරණ අත්දැකීම. අපි කලින් අත්දැකීම් වලින් තමයි ඔය දැන් සද්දේ මොකද්ද කියලා අඳුරගන්නවා. බල්ලෙක් බුරනවා කියලා අඳුරගත්තේ. පෙර ඇසුරන් අතීත අධ්‍යක්ෂයෙන් මැදලා ගත්තානේ. එතකොට එහෙම හිතුනේ අතීත අධ්‍යක්ෂයෙන් හින්දා. හරි. ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න කරපු එක හරි. ඇයි එහෙම හිතුනේ? කලින් අධ්‍යක්ෂලා තිබුණා හින්දා නේද? නැත්තම් එහෙම හිතෙන්න විදිහක් නැහැ දැන්. පෙර ඇසුරු කරපු එක එකක්වත් නැත්තම් එහෙම දැන්. සද්දය ඇහුණාට බල්ලෙක් හැදෙයිද? හැදෙන්නේ. එහෙම නැත්තම් අපි දැන් පොඩි ළමෙක් ගමු කවදාවත් බල්ලෙක් දැකලා නැති. එයාටත් සද්ද ඇහෙනවනේ. එයාට බල්ලෙක් උපදෙයිද? නැහැ. එතකොට පෙර ඇසුර තමයි උදව් වෙලා තියෙන්නේ. හිතට ඕක හදන්න මේ වෙලාවේ. ඈ? ඒවා ඒ වෙන පැත්තකින් හොයන ඒවා. දැන් අපි එකම එක මුලාවක් අල්ලන්න ඕනේ. දැන් රූපේ මම මේ ගේන්නේ රූපේ උපාදාන කළාද නැද්ද කියන එකට. දැන් අපි එළියේ රූපයක් බාර ගන්නකොට උපාදාන කළා නේද? බල්ලවත් ලිඳේ බල්ලෙක් ඉන්නවා කියලා උපාදාන කළා කිව්වනේ ඔයගොල්ලෝ. ඒ වගේ තමයි. දැන් අපිත් මේ හිතෙන් හදපු එකක් දැකලා ඕක තියෙන්නේ එළියේ කියනකොට.
එළි
ඒකමනේ ගලේ නේ. බල්ලා එහෙන් දැකපු ඒ චිත්‍රෙ දිහා බලාගෙන ඕක බල්ලෙක් කියලා අඳුර ගන්නවා. අඳුරගෙන නිකන් හිටියේ නෑ, ඌ ඉන්නේ එළියේ කියලා බාහිරෙන් තිබ්බා නේද? අපිත් ඔය වැඩේ නේද කලේ. සද්දයක් ඇහුණා, හිතෙන් හිතුවා, හිතෙන් හිතනකොට කිව්වා ඔය සද්දේ බල්ලෙක්, ඒ බල්ලා ඉන්නේ අන්න අරේ කියලා කිව්වා නේද? ඇත්තටම දැක්කේ හිතෙන් හදපු එකනේ. විශ්වාස කළේ එළියේ ඉන්න සතර මහා ධාතු රූපයක් බල්ලෙක්. වතුරට වෙන බල්ලා ලිඳේ බල්ලෙක් ඉන්නවා කියපු එකයි අපි අපි දැන් ඔය සද්දෙන්නේ අරේ ඉන්න බල්ලෙක්ගෙන් කියපු එකයි වැඩි වෙනසක් නැහැ. මේ ආයතන ක්‍රියාකාරීත්වය දැක්කේ නැහැ. දැන් ඔන්න ආයෙ ටෙස්ට් කරන්න පුළුවන්. ඇහෙන්නේ සද්දයක්. බල්ලෙක් මැවෙන්නේ කොහෙද? හිතේ. එතකොට ඔතෙන්ට අපිට සිහිය නොවන නැතිකමට අපි හිතනවා එළියේ ඉන්න බල්ලවයි දැන් දැනගත්තේ කියලා. පැහැදිලිද මේක? දැන් පිළිගන්නවද අපි එළියේ තියෙන රූපේ උපාදාන කරලා කියලා? බාහිර දෙයක් කියනකොටම ඒක උපාදාන කරලා ඉවරයි. හරි. නම් කණෙන් අහලා රූප හදනවා වගේම තමයි අපි ඇහෙන් දැකලා රූප හදන්නේ. ඇහැට පුළුවන් එකම දෙයයි. ඇහැට ඇහි කෘත්‍ය මොකක්ද? ඇහැට දකින්න පුළුවන් මොනවද? වර්ණ විතරයි නේද? සද්දාහන්න බෑ. වර්ණ විතරයි. එතකොට දැන් ඕගොල්ලෝ නිකන් ඇහෙන් බලන්න තේින්නේ වර්ණ විතරනේ. ඊට වඩා දෙයක් දකින්න බෑ. හැබැයි අපි හිතන්නේ එළියේ තියෙන රූපයක් දැක්කා. මේ ෆෝන් එක තියනවා කිව්වේ එහෙමනේ. ඇහැ අරන් දුන්නේ මේකේ වර්ණ සතහන විතර, හරියට ෆොටෝ එකක් ගත්තා වගේ. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. නේද? ඒ වුණාට අපි හිතුවේ එළියේ තියෙන ෆෝන් එක දැක්කා කියලා නේද? ෆෝන් එක කියනකොට අර වර්ණෙට එහාට ගිය දේවල් ටිකක් දාලා නේද ඔතෙන්ට? ඇල්ලුවොත් මේ වගේ. ඒවා ටිකත් එකතු කරලා නේද? එහෙනම් කාම වස්තුව හදලා එළියෙන් තියලා. හරි? අපි ඇත්තටම අද්දැක්කේ ඇහෙන් උපද්දපු දෙයක්. ඒක පිළිගන්න. පාට ඒකත් හොඳයි ටිකක් හොයලා. දැන් පාට තියෙන්නේ කොහෙද? මට මුලින් හිතන්නේ එළියේ කියලා නේද? දැන් හොයලා බලන්න ඕනේ ඇත්තටම එළියේ තියෙන පාටද පේන්නේ. දැන් ගස්වල මේ කොළ පාට එහෙම පේනවා නේද? අපි හිතන්නේ කොළ පාට එහෙ තියෙනවා කියලානේ. අමර හොයන්න ඕනේ. කලර් බ්ලයින්ඩ් කෙනෙක් එහෙම හිටියොත් එයාට පේන පාටත් එළියේ තියෙනවද? නේද? සමහර සත්තුන්ට කළු සුදු විතරයි පේන්නේ. මේගොල්ලෝ හිතන්නේ ඒක එළියේ තියෙනවා කියලා නේ. එතකොට එළියේ තියෙන දේද පේන්නේ ඇහැ උපද්දන දේද? ඇහැ උපද්දන දේ. පැහැදිලිද? මේ හරියට ක්ලියර් කරගන්න ඕන. මොකද අපි අර දැන් ලෝකෙට අයිති දෘෂ්ටියනේ ඉන්නේ. ලෝකෙට අයිති දේ ඇත්ත කියාගෙන ඉන්නේ. දැන් ඒව බොරුයි කියලා මේ පෙන්නන. ඒව පිළිගන්න නැත්නම් ප්‍රශ්න කරන්න. ඒක කිව්වට හිතානිත් ඇත්තට කියනවා නේද? ඇහෙන් උපද්දක එකද මේකේ තියෙන කොළ පාටද තියෙන්නේ? මතද හිතන්නේ? හිත කියන්නේ නැද්ද? ඒකේ කොළ පාට තිබුණ නැත්නම් පේයිද කියලා එහෙම කියන්නේ නැද්ද? ඔවා ප්‍රශ්න කරන්න ඕන.
කොළ පාටේ සුදු පාටේ වෙනසක්
තියෙනවද? එහෙ පේන දෙන්නේ. සුදු පාට විත්තියේ තියනවා කියලා හිතෙන්නේ නේද? දැන් අපි පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් එහෙම ඒ පාට තියනවද විත්තියේ? නෑ. අපි උපදිනකොටම එහෙ පාටක් ගාලා නම් එහෙම නේ. එහෙම පිළිගන්න එපා. තාම කියන්නේ තර්ක කර කර හොයන්න ඕනේ හැම පැත්තෙම. නැත්තම් හිත පිළිගන්නේ නැහැ ඔච්චර කිව්වා. මොකද අපි මේ පුරුදු කරපු එක බලවත් දෘෂ්ටි බලව. කඩන්න ලේසි නෑ. දැන් තව විදිහක් තමයි අපි මේ අපි පිටිකල ගුණාත්මක අඳුරෝ කිව්ව ලස්සන විදිහක්. දැන් මේක හරි මේ කණුව දිහා හරි බලාගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් ඇහැ මෙහෙම හොල්ලන්න පොඩ්ඩක් ඇඟිල්ලේ බලන්න කරලා බලන්න. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හොල්ලලා බලන්න ඇහැ බෝලේ හොල්ලන්න මේ ඇඟිල්ලකින්. පේන දේ වලට මොකද වෙන්නේ? හෙල්ලෙනවා. මේ කණුව දිහා බලාගෙන කරලා බලන්න. හෙල්ලෙනවා නේද? කණුවද හෙල්ලෙන්නේ ඇහැ හදන එක. එහෙනම් දැකලා තින්නේ කණුවද ඇහැ උපද්දන්නේ ඒක? ඇහැ උපද්දව ඒක නේද? පැහැදිලිද? ඔයගේ Tamanට ඒක කන්වින්ස් වෙනකන් එක එක විදිහට පෙන්වන්න ඕන. නුවණක් එන්න ඕන මේ ඇහැට බෑ කවදාවත් එළියේ තියෙන එක පෙන්වන්න කියන තැනට. ඇහැ උපද්දන එකමයි අපි දැකලා තින්නේ.
නෑ
නෑ ඒ නම දෙන්නේ මනසෙන්. ඒක දැන් ඇහැට පේන ගතියක් තියෙනවා. ඇහැ පෙන්නුම් කරන ගතිය. ඇහුණට පස්සේනේ අපි නමක් දෙන්නේ. දැන් නම දෙන්න කලින් ඇහෙන ගතියක් තියෙනවා. ඒ ඇහෙන ගතිය කියන්නේ එළියේ තියෙන සද්දේද කන උපද්දන එකද කියන එකයි මේ කියන්නේ. අන්න හරි ඒ රේන්ජ් එක විතරනේ කනට ඇහෙන්නේ. එතනින් එහා ඒවා ඇහෙන්නේ නැහැ. ඈ ඒකෙනුත් ගන්න පුළුවන්. අපිට වඩා ශබ්ද ඇහෙන කෙනෙකුට ඊට වඩා ශබ්ද තියෙන අපිට ඒව නැහැ. ඒ වගේ තමයි. දැන් ඇහැට අපිට දැන් වර්ණ 7ක් පේනා වගේමකෝ. වර්ණ 10ක් විතර පේන ඇහක් තිබුණොත් එහෙම. එයා අපිට කියයි කලර් බ්ලයින්ඩ් කියලා. නේ අපි කියනවානේ කලර් බ්ලයින්ඩ් එක කෙනාට පේන්නේ නැහැ අපිට පේන්නේ. එළිය තියෙන එක පේන්නේ අපිට තමයි පේන්නේ කියලා. මම අරය කියයි ඔය කතාව අපට.
ඊගෙස් කොහොමද දකින්න පුළුවන් කියන්නේ අර පොඩි නැනෝ පරිමාණයක තියෙන මේ රේන්ජ් එක විතරයි තරංගායාමයේ විදිහට ගත්තා.
ඔව්. ඒක කිව්වත් කියන්නේ එළිය තියෙන එකක් දකින්නවා කියලා. ඒකෙත් දුර්ගයක් තියෙනවා කියන එක මම පෙන්නනවා. අපිට එළියේ තියෙන එක දකින්නම බෑ මේ ඇහැට. ඇහි හැකියාව අනුව උපද්දන දෙයක් තමයි ඇහැ දකින්නේ. හරි. නිකන් අර ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා හිතන්න. ඒකේ හැකියාව අනුව උපද්දන දෙය තමයි පේන්නේ. ඈ අපි කොච්චර හිතුවත් එළියේ තියෙන එක කියලා එළියේ තියෙන එක නෙමෙයි දකින්නේ. ඇහැ හදන එක. දැනට ඔකේ තව එහා තියෙනවා. දැනට හිතන්නේ ඇහැ උපද්දන එක දකින්නේ. කන උපද්දන එක තමයි අහන්නේ. නාසය උපද්දන දේ තමයි අපි ගඳ සුවඳ කියලා අත්දකින්නේ. හරි. මොකද දැන් ඔය මේවා වැඩ කරන්නේ නැත්නම් හිඹිරිස්සාව ඇදිලා ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් එහෙම ඒවා දැනෙන්නේ නැහැ. ඒ නාසය වැඩ කළොත් ඒක උපද්දන එක තමයි ගලන්න ඕන. රස දැනෙන එකත් එහෙම. දැන් ඕවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒත් අපිට හිතන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ ආයතනෙක උපද්දන දීමයි දැනගන්න. ඒක තියෙන අපේ හැඳරණේ. ඔව්. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ බාහිර දේ දැනගන්නවා කියලා. හැබැයි මේ ආයතන පහෙන් එකකටවත් බෑ බාහිර දේවල් දැනගන්න. ආයතන උපද්දන එක තමයි අපි දැනගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න ෆිසික්ස් වලින් හිතුවත් දැන් ඇහි තියෙන ලෙන්ස් එකක් මේ තියෙන්නේ. ඒතර ලෙන්ස් එකෙන් හදන ඉමේජ් එක දිහානේ මේ බලබලා ඉන්නේ. නේද? ඒක හරියට අර ප්‍රොජෙක්ට් එකකින් ප්‍රොජෙක්ට් කරනවා තිරයකට. තිරේ දිහා අපි බලලා ඉන්නවා. වගේ වැඩක් මේ කරන්නේ. අපි කොච්චර හිතුවත් ඔය එළියේ තියෙන ඒවා බලනවා කියලා අපි බලන්නේ මේ ප්‍රොජෙක්ෂන් එක දිහා. නේ? ජීවිත කාලයෙන් බලලා තියෙන චිත්‍රපටිය. මේ ඇහැට බෑ එළියේ තියෙන බලන්න. ඇහැ උපද්ද නැහැ. ඇහැ කියවණු උපද්දට දේ තමයි අපි දැකලා තියෙන්නේ. දැන් ඇහැ සුද බැඳුනොත් එහෙම පේන්නේ නැහැ. එළියේ තියෙන ඒවා පේනවා නේද? පේන්නේ නැහැ. නේද? අය ප්‍රොජෙක්ෂන් එක එන්නේ නැත්තම් පේන්නේ. එතකොට අර ප්‍රොජෙක්ටර් එකේ ප්‍රොජෙක්ට් කරන ටික තමයි මේ චිත්‍රපටිය තමයි මේ බලන්නේ.
ඒකට ඇස අපිට පෙන්වන්නේ සාපේක්ෂ ස්වභාවයක් කියලා කියන්නේ. අභ්‍යන්තරය බාහිරය කියන එක අපි බෙදලා ගත්තොත් බාහිරයේ තියෙන ස්වභාවයන්ගේ සාපේක්ෂ සත්‍යයක් හෝ සාපේක්ෂ ව්‍යුහයක් කියුවොත්
ඒක තමයි ඒ ලෝකෙට අයිති විදිහට යන්න පුළුවන් දුර. හරි. ඒක තමයි ඔය සයන්ස් වලින් කියන දේවල්. දැන් ඒවා බොරු වෙන ඔක්කොම මේකේ. දැන් මේ ඇහැ ඔය හැම ආයතනෙම දකින්නේ එතන පැන නගින ස්වභාවය. එතන උපදින දේ. එත පාලි වචනේ තමයි තජ්ජෝ සමන්නාහරෝ. තජ්ජෝ සමන්නාහරෝ කියලා. ඒ කියන්නේ ඇහැ තිබුණාට මදි, රූප තිබුණාට මදි, මේ තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුනොත් විතරයි විඥාණය පහළ වෙන්නේ කියලා දේශනාවක් තියෙනවා. ඒ කියන්නේ මහා හත්තිපදෝපම සූත්‍රය. තජ්ජෝ කියන්නේ එතනින්ම උපන්න, එතනින්ම පැන නැගුණ. ඒක මේ දැන් අපි ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් ගිනි දැල්ල හටගන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේ ආයතනයේ තුල එතනින් පැන නගිනවා දේවා. දැන් ගිනි දැල්ල කියන්නේ කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ගිනි පෙට්ටියේ තිබුණෙත් නැහැ, ගිනි කූරේ තිබුණෙත් නැහැ. එතන ඉපදුණා.
අන්න ඒ කියන්නේ මතකද දැන් බාහිර දැන් අපි මේ අපිට තියෙන මේ බාහිර තියෙන ලෝකයක් එක දිගට පවතින
ලෝකයක්. අපි හිතන්නේ.
ඔව් ඒක තමයි හිතන්නේ.
මේක අවබෝධ වුණාට පස්සේ එයාට අර එක දිගට මාතෘන ලෝකයක් නෙමෙයි මේ මොහොතට හටගන්න ලෝකයක් කියලා කියනවා. ඔව්. ඒක එක. මේ මොහොතට හටගත්තු ලෝකේ එළිය තියෙන එකද? ඒ ළඟේ. ඒක
තමයි මනසෙන් හදාගන්න මේ මොහොතට. ඔව්. මේ ඈත මනසෙන් හදාගන්න
ලැබෙන්නේ. මේ මොහොතට ආයතන වලින් උපද්දන එක.
ඒතර බලන්න අපි ඕනේ දැන් මේ මොහොතට හරි හටගන්න ලෝකේ ඇත්තක්
තියෙනවා. අනේ හරි. ඔව්. නෑ එකක් තමයි ඒ මොහොත කියන එකට ඔයගොල්ලෝ ගොඩක් වෙලාට ඇවිල්ලා ඇති හට ගන්නව නැති වෙනවා කියන එක. දැන් එතනින් එහා දෙයක් මේ කියන්නේ. හට ගන්න දේ එළියද හටගත්තේ. එළිය නෙමෙයි. අර ලෝකය තමන් තුල කියන එක. සමුදය තමන් තුලට සමුදයෙන් හදන ටිකක් තමන් තුලයි කියන තැනට එන්න ඕන. දැන් තාම අපිට සමුදය අහුන්නේ නෑ මම ඔය ටිකක් ආවට තමන් තුලින් දැන් අපිට හිතුනේ ආයතන දෙක සමුදේ කියලා නේ. දැන් බල්ලා එළියේ උපද්දන්න සමුදේ අපිට අහුනේ කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. ඒක කණයි හිතයි තමයි බල්ලා හැදුවේ කියලා නේ. දැන් අපි සමුදේ දැම්මේ. ඒකේ තව පොඩ්ඩක් තියෙන හැංගිච්ච දෙයක්. දැන් ඒක තේමුකෝ අපි දැන් කනට පුළුවන් මොකද්ද මං ඇහුවේ කෘත්‍ය අහන්න විතරයි. ඊට වඩා දෙයක් කරන්න බෑ. කනට පුළුවන් බල්ලෙක් හදන්න බෑ. බෑ. අපි බල්ලගේ සමුදේනේ හොයන්නේ, එළියේ ඉන්න බල්ලගේ සමුදේනේ දැන් හොයාගන්න ඕනේ. නේද? දැන් කනට බෑ බල්ලෙක් හදන්න. කනට පුළුවන් සද්ද අහන්න විතරයි. නේද? සද්ද කියන්නේ බල්ලා නෙමෙයිනේ. නේද? බල්ලා හැදුවේ කවුද එතකොට? හිත. නේද? බල්ලා හදන්න සද්දේ උදව් කරගත්තා. ඒක වෙනම එකක්. එනතර බල්ලව ඇත්තට නිර්මාණය කළේ හිතනේ. හරි. එතකොට හිතට බල්ලෙක් හදන්න ඇහුණ සද්දෙත් උදව් වුණා, පරණ අද්දකීමත් උදව් වුණා. පෙර ඇසුරයි දැන් ආපු සද්දෙ. නේද? දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දන්නා හිතේ හදපු බල්ලා ඉන්නේ කොහෙද? හිත ඇතුලේ. නේද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ හිතේ හදපු බල්ලගෙන නෙමෙයි එළිය බල්ලනේ අපි දැනගත්තේ. දැන් එළිය බල්ල හැදුවේ කවුද? කනද හිතද එළිය බල්ල හැදුවේ? හිතේ බල්ල නම් හැදුවේ හිත. මං අහන්නේ එළිය බල්ල හැදුවේ කොහොමද? සතර මහා ධාතු වල හැදුවේ කවුද?
කියලා කියපුවා තමයි අර චුල්ලත් වතුන් සුත්සේ කියන්නේ. ඒ විලාසි.
හරි දැන් දැන් අපි ඉන්න තැනින් අපි දැන් එළිය බල්ලෙක් බුරනවා කියලා මේ අපි පටන් ගත්තේ. ආ. බාහිර බල්ලෙක් අපි පිළිගන්නේ උපාදාන කරලානේ. දැන් ඒ බල්ලගේ සමුදේයි මේ හොයාගෙන යන්නේ. නේද?
එහෙමයි.
එතකොට අපිට අහුණා ආයතන දෙකක් කනයි හිතයි. අර කනට බෑ බල්ලෝ හදන්න. කන ගැලින්ම අයින් කරන්න පුළුවන්. හිත තමයි බල්ල හදලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිත හැදුවේ එළියේ ඉන්න බල්ලද හිතේ ඉන්න බල්ලද? හිතේ ඉන්න බල්ලන් තියෙන්නේ. හිතට පුළුවන් හිතන්න විතරනේ තව ඉදිරියට. කනට පුළුවන් අහන්න විතරයි වගේ. හිතට පුළුවන් හිතන්න විතරයි. එළිය බල්ලෝ හදන්න බෑනේ හිතට. නේද? අර දෙවියන් වහන්සේ වගේ හිතන දේ එළිය නිර්මාණය කරන්න. මැවුම් කාර්ය. දැන් අපි ළඟත් ඉන්නවා මැවුම් කාර්ය. කන්නේ එයාව තමයි අල්ලගන්න ඕනේ.
ඒකත් අපේ ඇත්තටම එදී ඉන්න මම බල්ල හැදී අපේ අවිද්‍යාව
අන්න මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වය නොදන්නකම්. ආයතන මුලාව තමයි එළිය බල්ලෙක් පැනේ. රහන්න අර වතුරේ බල්ල හැදුවේ කවුද කියලා ඇහුවා. බල්ලගේ ඇහෙන් දකිනවා හිතෙන් හිතනවා. ඇහෙන් දකින්නේ වර්ණ සටහන, හිතෙන් තමයි බල්ලෙක් නිර්මාණය වෙන්නේ. හැබැයි හිතේ හදන බල්ල එළිය නෙමෙයි ඉන්නේ. දැන් මේ අහන්නේ ළිඳේ ඉන්න බල්ල හැදුවේ කවුද? මේ බව නොදන්නකම.
බල්ලගේ අවිද්‍යාව.
අවිද්‍යාව මෝඩකම. වතුරේ බල්ල හැදුවේ මෝඩකම. ඇහත් නෙමෙයි හිතත් නෙමෙයි. අපෙත් දැන් එළියේ අරහේ ඉන්න බල්ල හැදුවේ අපේ මෝඩකම. අපේ කනටත් බෑ එළිය බල්ලෙක් හදන්න, හිතටත් බෑ එළිය බල්ලෙක් හදන්න. නේද? මනසට පුළුවන් මනස ඇතුලේ මොනවා හරි හදලා දෙන්න. එළිය දේවල් හදන්න බෑ.
මත්නා දැන් එතකොට කෙනෙක් මට මොනවා හරි කියනවා නම් ඒක ඇහිලා මම ඒක හඳුනාගත්තොත් ඒ කිව්ව වචනේ හෝ මොකක් හරි අදහස් කරපු දේ හඳුනා ගැනීම මගේ මෝඩකමයි.
ඒක එක්තරා මෝඩකමක් තියෙනවා. ඕක හැබැයි පිළිවෙලකට යනවා. දැන් ඔය සතිපට්ඨානේ පිළිවෙලක් දීලා තියෙන්නේ ඒකයි. දැන් මං කායනුපස්සනාවෙන් පටන් ගත්තේ ඒකයි. අපි ඉස්සෙල්ලා රූප හදන එක හොයාගෙන යනවා. කය පිළිබඳ. හරි. කය පිළිසඳ දකිනකොට එතනින් එහාට ඔක තව යන්න පුළුවන් වෙනවා. දැන් ඔයගලන්ට ඒ ලේසිම තැන තමයි මං කිය සද්ද ඇහෙනකොට රූප. දැන් ඇහැට පේනේවා නෙමෙයිනේ හිතටමනේ පේන්නේ. හිතට පේන ඒවා හිතේ නිර්මාණමනේ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. හරි ධම්ම කියන්නේ හිතේ නිර්මාණ.
ගැටලු වාවේ අර අපි මම නිකන් අහපු මනස් එක්ක නිකන් ඒක අනිච්ඡාන්ත කියලා වචනකින් තමයි ඔය ක්‍රියාවලිය හඳුන්වලා
දෙන්නේ. ඔව් ඔව් මම දන්නවා ඔය කීමේ පැටලවිල්ලක් තියෙන එකයි මම එතනින් කියන්න එන්නේ නැති. මේක තේරුම් අරන් අවක බලනකොට ඔයාලට ඇත්ත පේනවා.
ඒකද කායාන් පස්සනා කියන්නේ. ඒකද කායාන් පස්සනා කියනකොට මේ සියල්ල අයි කියලා ඉවරයි. මේ කය කියනකොට
රූප සේරම රූප ලෝකෙම
අනික සමස්තෙම එතෙන්ද
කාම ලෝකෙම අහුවෙලා
අහුවෙලා ඉවරයි. කයි කියන්නේ දැන් කොටසක් කොටාසි කියන අදහසුත් කයි කියනවා නේද?
ඔව්.
එතෙන් මේ කයි කියනකොට අර සියල්ලම
දෙයක් කායේසු කායඤ්ඤ තරහං කියලා වචනයක් එනවා.
එහෙමයි. එතෙන් කයි කියනකොට අපි
කය කියන කොටාස වලින් එකක් මොකක්ද මේ ආස්වාසකය ප්‍රාස්වාසකය අනාපානසති ඒ සූත්‍රයේ
ඒ කියන්නේ මේ සිතිවිල්ල කියනකොට අපි දෙයක් බවට පත් වෙනවා නම් ඒ කයක්ම තමයි.
දෙයක් කරනවානේ අපි. හිතේ හැදෙන එක දෙයක් නෙවෙයිනේ.
දෙයක්
කියන්නේ දැන් අල්ලන්න පුළුවන්, ඇහෙන් දකින්න පුළුවන්, එහෙම ස්වභාවයක් නෙවෙයිනේ හිතේ තියෙන. හීනයක්නේ තව විදියට කියුවොත්. නේද? අපි මොනවා හරි හිතනවා කියන්නේ හීනයක් දකිනවා වගේ වැඩ. හැබැයි අපි ඒක හීනේ බව දන්නේ. අපි ඇත්ත කරනවා. ඉලිය තියෙනවා කියන්නේ ඇත්ත කරනවා. ලෝකේ හදනවා. ඒ කියන්නේ දැන් හීනේ දකිනකොට අපිට හීනේ ඇත්තනේ. හැරුණ වෙලාවට නේද දන්නේ මෙච්චර වෙලා දැක්කේ ඊනයක් කියලා නේද? ඒ දැන් වෙලා තියෙන්නේ හීන හීන බව අපි දන්නේ. එනොත් සද්ද ඇහෙනකොට හිතෙන් හදන ටික බලබලා ඉන්නවා. ඔය බලන්නේ හිතෙන් හදන ඒවා කියන තැන සිහිය නුවණ නැහැ. හරි? එතන මේ හීනයක් බලන්නේ කියලා නුවණ නැහැ. ඇහැරිලා නැහැ තාම. ඉන්නේ ඉන්නේ මෝහාන්ධකාර කියන්නේ ඒක.
මෝහාන්ධකාර කියන්නේ
ඉන්න ප්‍රඥාවෙන් තමයි අවදි කරන්න පුළුවන්. දැන් මෙතන පේනවද? තමයි මේ ආවේ පොයින්ට් එක තමයි මේ රූපේ උපාදාන කරලා ඉවරයි අපි රූපයක් පිළිගන්නකොට. මෙතන ෆෝන් එකක් තියනවා කියනකොට ඔතන ඉන්නේ ප්‍රශ්නය. ෆෝන් එක තියන අපි උපාදාන කළේ නැහැ කියන ප්‍රශ්නය. හරි. එළිය සතර මහා ධාතුව පනවනවා කියන්නේ උපාදාන කරලා ඉවරයි. අපට රූපස්කන්ධය කියලා එකක් නැහැ. අපිට තියෙන්නේ රූප උපාදානස්කන්ධමයි. තව විදියට කිව්වොත්. අපි යම්කිසි දෙයකට රූපේ කියනවනම් උපාදාන කරලා ඉවරයි. ඒක දැඩිව පිළි අරන් ඉවරයි. ඒක එහෙමයි කියලා. එළිය තියනවා කියලා පිළි අරන් ඉවරයි. දැන් ට්‍රැක්ටරේ එළිය තියනවා කියලා පිළි අරගෙනනේ ඌ ට්‍රැක්ටරේ ගිහින්. ඒකට උපාදාන කරලා ඉවරයි. මේ හිතේ හැදුවා කියන එක වැහිලා. ඒකයි මේ ආයතන පිරිසිදු දකින්න කියන්නේ. ආයතන විදිහට බලන්න. ඒකට අපිට වැහිලා තියෙන ඇත්තක් පේන්න ගන්න. ලෝකයයි ලෝක සමුදයයි Taman තුල කියලා පේන්න ගන්න. අපි දැනට ඉන්නේ ලෝකේ එළියේ සමුදය අපේ තුල කියලා සමහර විට කියයි. එහෙම නෙවෙයි. දැන් අර දෙකම Taman තුල. දැන් අර දැන් බල්ලගේ උපමාවෙන් ඔක ලස්සනට තේරුම් ගන්න පුළුවන්. දැන් බල්ලා හිතන්නේ වතුරේ බල්ලා ඉන්නවා කියලානේ. අපි දන්නවනේ වතුරේ කවදාවත් බල්ලෙක් නැහැ කියලා. නේද? එතකොට අර බල්ලා හදපු මේ බල්ලව ඉන්නේ කොහෙද? ළිඳේද බල්ලගේ මනසේද? බල්ලගේ මනසේ. එතකොට මෝඩකමට හදපු දේ තියෙන්නේ මෝඩකම තුලමයි. එළිය නෙමෙයි. ඒ නිසා තමයි බුදුහාඳුරෝ මේක බාහිරෙන් හොයන්න එපා කියන්නේ. ලෝකේ බාහිරෙන් හැවට කවදාවත් ඇත්ත හුවෙන්නේ නැහැ කියනවා. මොකද මේ සමුදයයි ලෝකෙයි දෙකම තියෙන්නේ Taman තුල. හරි? දැන් අපි විද්‍යාවෙන් කරන්නේ බාහිරෙන් හොයන. ඒකයි මේකේ එකේ වෙනස. බුදුදහමේ අපි ලෝකේ හන්නේ Taman තුල. මේ ආයතන හයෙන් හදපු ලෝකයක්. මොකදයි සංස්කාර ලෝකයක් කියන්නේ. සංස්කරණය කරපු ලෝකයක් මේ තියෙන්නේ.
සකස් කරගත් එකක් අපි.
ඔව්. දැන් එළියේ බල්ලෝ අපි සකස් කරනවානේ. හරියට අර බල්ලා වතුරේ බල්ලෝ සකස් කළා වගේ. අපිත් ඒ වගේ තමයි එළියෙන් පිහිටවන. පනෝන. පනෝගත්තු ලෝකය. ඇත කියලා පනෝගෙන. ඇත කියලා දැඩිව විශ්වාස කරනවා. ඒ හැබැයි පනව ගැනීම. අවිද්‍යාව මත පනව ගැනීම. මෝඩකම මත පනව ගැනීම. ඒ වතුරේ හදන බල්ලා වගේ තමයි අපි දන්න ඔක්කොම රූප ටික. තව විදියට කිව්වොත්. එළියේ තියෙනවා කියලා මොනව හරි හිතනවා නම් සියල්ල ඒ වගේ ආයතන මුලාවකින්මයි කියලා තියෙන්නේ. ඒක බලන විදිහ තමයි මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ කියලා හොයන්නේ. ආයතන නැතුව දැනගන්න බැහැනේ අපිට. අපිට දැනගත්තේ මොන ආයතන හරහද කියලා බලන්න. එතකොට බොරුව අහුවෙනවා.
හිතට ඒ කියන්නේ තමයි හේතු ගන්නන්න ඕනේ. දැන් අපි අර බොරුවනේ හේතු ගන්නලා තියෙන හිතට. ඒ කියන්නේ ලෝකේ ඇත්ත වෙලා තියෙන එකනේ. දැන් අර මේ අපි කියන්නේ බොරුව කියන එක
හිතට බොරුවක් කියන එක පෙන්වන්න ඕනක් මේ දැනගෙන තියෙන්නේ. ඔව්. හැබැයි ඒක පෙන්වන්න ඉස්සෙල්ලා මම හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් කරන්න බෑ. ඒකයි මේක දන්න දගිනගෙනාටයි ආශ්‍රවක්ෂය කරන්න පුළුවන් කියන්නේ. නොදන්නව දගිනගෙනාට බෑ. කටපාඩමින් කරන්න බෑ මේක. තේරුම් ගන්නම ඕනේ. මෙහෙම දෙයක් වෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ ඇත්ත ආයෙ පෙන්වලා දෙන්න පුළුවන්.
මනසින්
අපෝසකස් කරපු තමයි මේක නැහැ කියලා යයිද? ඔව්. අපෝසකස් සීමා. දැන් මතක තියාගෙන මේ කියන්නේ එළියෙමකුත් නැහැ කියන එක නෙවෙයි. එතෙන්ට යන්න එපා. අපි ඉන්නේ තියනවා කියන එකනේ. ඒකේ වැරද්ද මේ පෙන්වන්නේ. අපි තියනවා කියපු එක වැරදි කියන එකයි මේ පෙන්වන්නේ. මොකද අපි අත්දකලා නැහැ එළිය තියෙන එක. අපි අත්දැකේ හිතේ හදපු එක. මොකට කමටයි කියපේ ඔකද එළිය තියෙනවා කියන්නේ.
ඒකමයි. ඔබ දකින ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා කියන
එක. අපි හිතපු එකේ වැරද්දක් තියෙනවා. දැන් අපේ වැරද්දයි. අපේ මොඩකමයි මේ පෙන්වන්නේ. මේක මම කියේ ප්‍රඥාව වැඩෙනකොට පේන්නේ තමන්ගේ මොඩකම කියලා. අපි හිතිය මොඩකව පේනවා ප්‍රඥාව වැඩෙනවා. එතන
එළිය තියෙනවා
කියන්නේ දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඔව්. ඒක කියනකොටම අනිත් පැත්තට හිතනවා එහෙනම් එළියමකුත් නැහැ කියලා. මේ ෆෝන් එකක් එළියේ නැහැ කියලා හිතනවා ඒක දෘෂ්ටිය. ඒක
ගැලපෙන්නේ
නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ.
ඒක
දෘෂ්ටිය. නැත කියන එක දෘෂ්ටියක් වගේම නැත කියන එකත් දෘෂ්ටිය. බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරපු. හ්ම්. ඒ නැත කියන එක නෙවෙයි.
එහෙනම් එකක දැන් යම් කෙනෙක් ඇහුවොත් කියන්නේ අපිට කියන්නේ එහෙනම් එළියක් නැද්ද කියනකොට අන්න ඒකේ යථාර්ථය දකිනකොට ඒ ඇත නැති කියන ප්‍රශ්න දෙකෙම නිදහස් වෙනවා.
ඒ ප්‍රශ්නේ වැරදි කියන එකයි මෙතන ඉන්නේ. දැන් එළිය තියනවා හරි නැහැ කියලා හරි බලන්න. අපි හිතන්න අපි ශාලාවක් ඇතුලේ ඉන්නවා කියලා. හරිද? දැන් ඔන්න ශාලාව. දැන් මේ පිටියෙන් එහා පැත්තේ තියෙන්නේ මොනවද කියලා මගෙන් අහනවා. නැත්තම් මේ බිල්ඩින් එකෙන් එහා පැත්තේ. මං ජීවිතේට ගිහින් නැහැ. හරි? දැන් මට ඕනනම් කියන්න පුළුවන් මොනව හරි තියනවා කියලා.
මොනව
හරි? අපි හිතමු පොල් ගහක් තියනවා කිව්වා කියලා.
ඔව්.
ඒක මගේ දෘෂ්ටියක් මිසක්.
ඔව්.
ඇත්තක් වෙන්නේ නැහැ. මොකද මං අත්දකපු නැති එකක් වෙයි කියන්නේ. සංකල්පයක් විතරයි නේ කියන්නේ. හරි. පොල් ගහක් නැහැ කිව්වත් ඒකත් දෘෂ්ටියක්. මම එතෙන්ට ගිහින් නැහැ. තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් ඒ කියන්නේ මගේ මතයක් විතරයි.
ඒ වගේ
නේ. ඇත්ත ඇති හැටි වෙන්නේ නැහැ.
ලෝකේ කියන්නේ සියල්ලම අපේ දෘෂ්ටි ටිකක් විතරයි.
ඔව්.
හිතාගත්ත ටික
ඕනේ. ෆෝන් එක තියෙනවා. කොහොමද ෆෝන් එක තියනවා කිව්වේ? අනේ අනේ එතනින් තමයි හන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ.
දැන් අපි අද්දැකලා තියනවා.
ඔව් ඔව් ඒක තමයි.
ඒක
වල මේ හදත් පොල්
ගහක්
තියෙනවා පුළුවන් නැතිනම් තුන් ගිහිල්ලා නැහැ කියලා. ඔව්. ඒ වහන්සේ අද්දැකුම තියෙනවා. ඔව්. ඔයගොල්ලෝ ගිහින් තියනවා. ඈ? ෆෝන් එක පේනවනේ. පේ. අය ආයතන විරිසින් දකින්න ඕනේ. ඇහැට පුළුවන් ද එළිය දේ පෙන්වන්න. දැන් ඉස්සෙල්ලා ආවේ එතෙන්ට. ඇහැට පුළුවන් එකම දෙයයි වර්ණය. වර්ණයක් දකින්න එක විතරනේ. ඒ වර්ණේ තියෙන්නේ එළියද? එළියද ඇහැ උපද්දපු එක? ඇහැ උපද්ද. මතකය හදලා තියෙන්නේ මෙච්චර කල් ආයතන පිරිසිඳ දැකලාද නැතුවද? නැතු. මෝඩකමට ආයතන පාවිච්චි කරනවා. දැන් බල්ලා ළිඳට එබිලා මතක තියාගෙන එනවා ළිඳේ බල්ලෙක් ඉන්නවා. මෙතෙන්ට ඇවිල්ලා කියන අන්න ළිඳේ බල්ලෙක් ඉන්නේ.
ෆෝන් එකේ ප්‍රශ්නේ පොඩ වෙනුනේ නැහැ. ඔබ ෆෝන් එකක් කියලා දකින්නේ. අන්න අපි ඔබ දැකලා තියෙන්නේ ෆෝන් එකක් කියලා කියලා අපි ඔබ අඳුර ගන්නවා වලින් ෆෝන් එකක් කියලා. අපේ මතකේ තියෙනවා ෆෝන් එකක් කියලා. අපි තවදුරටත් අපි ඒක දකින්නේ අඳුර ගන්න මේක ෆෝන් එකක් කියලා.
ෆෝන් එක රින් වෙනකොට කොහොමද කිව්වේ ෆෝන් එක කියලා? ඔක කලින් පුරුදු කරලා. ඒක පුරුදු කරපු එක මුලාවන්නේ.
ඒකයි
දකින්න. අර කම්පියුටර් දන්නා නම් දැන් ඩේටාබේස් එකක් හදනවනේ. ඒකේ දාන ඒවා වැරදි වුණා නම් අපි ඕකෙන් මැච් කරන එකක්වත් හරියද? අන්න ඒක තමයි පිට වෙලා තියෙන්නේ. ආයතන හයෙන්ම මුලා වෙලා එකතු කරගත්තු ඒවා ටික තමයි අපි උදව් කරගන්නේ දැන් ඒවා හදන්න. හරි. ඔන්න ඔය වැරද්ද හදන්න ඕනේ. ඒකට තමයි මේ විදර්ශනාව තියෙන්නේ.
ඒ නිසායි සසර ගමන කැන්ට හේතු වෙන්නේ.
ඔව්. සසර ගමන ආවේ ඒ හින්දා.
ඔව්.
හැබැයි අනේක නවත්වන්න පුළුවන්. එකම දේ ලෝකේ හදන එක නැවතුන ගමන් ඉවරයි. ඇයි ලෝකේ හදන්නේ? අවිද්‍යාව නිසා.
මෝඩකම.
ආයතන මුලාව නිසා. තත්න්නේ මුලාව තේරුම් ගත්තොත් තේරුම් ගන්නවා කියන්නේ ප්‍රඥාව. මුලාවේ ඉන්නවා කියලා තේරුම් ගන්නේ ප්‍රඥාවෙන්. මෝඩ උනාට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් මෝඩකම දකින්න එක ප්‍රඥාව. මෝඩකම දකින්නකොට ඉතින් පොඩ්ඩක් කලකිරෙනවා තමන් ගැන. මාත්තර බල්ලගේ මානසිකත්වයට වැටිලා නේ කියලා. ඒ කලකිරීම ඇත්ත දකින්න උදව් වෙනවා. ඒකට තමයි නිබ්බිදාව කියන්නේ. ඇත්ත දැකලා කලකිරෙන. ඇත්ත දැක්කහම මෝඩකම ගැන කලකිරෙන. මොන මෝඩකමටද අර බල්ලෝ හදලා බිරුවේ මෙච්චර කල් කියලා.
හැබැයි ඒක මාද නෙමෙයි ඇත්තට ඒක නෙමෙයි. ඉතරේ මොනවට මෙච්චර කල් ප්‍රශ්නේ තමන්ගේ මොනවකට නෙමෙයි.
ඒක පේන්නේ නැහැ අපිට. දැන් බල්ලා වතුරට බුරනකොට ඌට හිතන්නේම බල්ලෙක් ඉන්නවා කියලානේ. ඒක තමන්ගේ මුලාවට කියලා පේන්නේ නැහනේ.
පේන්නේ.
එයාට පේන්නේ නැහැ. එයා හිතන්නේම ඇත්තටම බල්ලෙක් ඉන්නවා. ඒ හින්දායි ගුරන්නේ. දැන් ඕගොල්ලන්ට නිකන්වත් හිතෙනවා. දැන් මාව පේනවනේ. හිතන්නේ මෙතන මේ කෙනෙක් ඉන්න හින්දා පේනවා කියලානේ. මේ බල්ලටත් හිතන්නේ මොනවා? අර බල්ලෙක් ඉන්න හින්දා තමයි පේන්නේ. ඒ මුලාවේ ඉන්න කෙනාට මුලාව පේන්නේ. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ වැඩපිළිවෙල දෙන්නේ මුලාවෙන් මිදෙන්න නම් පළවෙනි පියවර තමයි සමුදය ධම්මානුපස්සී. දැන් ඔය සතිපට්ඨානේ ඇත්තටම අපි පටන් ගන්න තැන කිව්වට භාවනාව පටන් ගන්න තැන තමයි අජ්ජත්ත කයේ හරි බහිද්ද කයේ හරි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතනින් තමයි සතිපට්ඨානේ පටන් ගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් කයක් අපි අඳුරගත්තට පස්සේ ඒක ඇත්ත දකින්න නම් කරන්න ඕනේ වැඩේ තමයි ඒකේ සමුදය ධර්මය දකින්න. ඒ කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද කියලා දකින්න. ඒකත් එළියෙන් නෙමෙයි තමන් තුලින් දකින්න. ඕක තමයි පළවෙනි පියවර. සතර සතිපට්ඨානේ පළවෙනි පියවර තමයි භාවනාව පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක. තර් මොකක් හරි කයක් තියෙනවා නම් ඒ කයෙහි සමුදය දකිමින් විහෙරණය කරා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මතන් තමයි ඒ කායන මාර්ගේ පටන් ගන්න දැන. තම මාර්ගයයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක පටන් ගන්න ඔතන. සමුදය ධම්මානුපස්සී. අපි සමුදය වරද්දගෙන තියෙනවා හට ගන්නවා දැක්කහම ඇති කියලා. හට ගන්නවා නෙමෙයි හටගත්තේ කොහොමද කියලා දකින්න ඒ කියන්නේ. එතකොටයි මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ කියන ඒ ධර්මතාවය තේරුම් ගන්න. ඒකට කියනවා පටිච්ච සමුප්පාදේ.
මේ ඇති කල්ලි මේ වේ කියනකොට يعني අපි මෝඩකම තියෙන තාක්කල් බාහිරයක් තියෙනවා කියන අදහස.
හරි. දැන් අපි මේකත් හොඳයි අන්ත කරුවේ. දැන් මේ පටන් ගන්නකොට අපිට හිතෙන්නේ අපේ මෝඩකම තියෙනකන් අරහි බල්ලා ඉන්නවා කියලානේ. නේද? දැන් අර ළින්දට එබෙන බල්ලා කිව්ව. මගේ මෝඩකම තියෙනකන් අරහි බල්ලා ඉන්නවා. කියන එක හරිද? කියන්න වෙන්නේ මගේ මෝඩකම තියෙනකන් මං හිතෙන් හදපු බල්ලා ඉන්නවා කියලා. ළින්දේ ඉන්න බල්ලෙ නෙමෙයිනේ. ඒකයි මේ ඇති කල්ලි මේ වේ කියනවා මිසක් මේ ඇති කල්ලි එය වේ නෙවේ. එකම තැන පෙන්වන්න දෙන මේ ඇතිකල්ලි මේ වෙයි කියලා. මගේ මෝඩකම තියෙනකම් මෝඩකමට හදපු ටිකක් එතනම තියෙනවා. තමන්ටමයි ඇඟිල්ල දික් කරන්න. ඒයි ලෝකයයි සමුදේ තමන් තුලින් දකින්න
කියන්නේ.
ඒ කියන්නේ මෝඩකමට උපද්දපු ටික ඔක්කොම එළිය ක්ෂණයකටවත් තියෙන්න
බෑනේ.
එන්නේ තමන් තුලමනේ. ඒ තමන්ටමයි ඇඟිල්ල දික් කරන්න. ඒකයි මේ ඇතිකල්ලි මේ වෙයි කියන්නේ. ඒක හරි ගැඹුරුයි. විනස්මින් සතේ ඉඳන් හවති.
මේ නැතිකල්ලි මේ නොවේ. ඒ කියන්නේ මේක ඇත්ත දැක්කට පස්සේ අන්න ඒක හට ගන්න බැරි දෙයක් කියලා දකිනවා මේ හටගෙන තියෙන්නේ.
ඔව්. ඔයා ඉතින් ඕක බලන්න බලන්න තමයි ගැඹුරින් ගැඹුරට පේන්නේ ටිකෙන් ටික. අර මොහොදු වෙරළ ඉඳන් ගැඹුරට යන්නේ.
එහෙනම් අර ධර්මතාවය මේ බාහිර යමක් ඇටයි කියන තන ආයෙ විදින්න හදන එකන්න වෙන්නේ මේ.
ඔව්.
අර ප්‍රශ්නේ මන්දයි.
ඒ සමුදය අපි හරියට දැක්කොත් ආයතන මුලාව කියන එක. එහෙමයි. තමන් ඉස්සෙල්ලා ඇහුව ප්‍රශ්නේ එළියේ ඉන්න බල්ලා යන්නවද? තමන්න. ඔය අහගත්තු ටික ඇති මම ඕගොල්ලන්ට මේ CD ටිකක් දෙන්න පුළුවන් ඔය අහන්න.
ඒක
පුළුවන් නම්
මේ
හුදෙක් හදාගන්න ඒ රූපෙම අපි ආයි පාවිච්චි කරලා තව ඒක හදාගන්න. ඔව්. දැන් අපි ඔය විදිහ අපෝ දෙකෙන් අපි ඔතෙන් ඉස්සරහට පවත්වාගෙන යනවා. ඔව් දැන් එක විදිහක් තමයි මුලින්ම හදපු තැන හොයාගෙන ගිහින් වෙනස් කරන්නේ. දැන් ඒක පුළුවන්ද දැන් කරන්න? බෑ. අත ඊටට යන්න වෙනවනේ. එහෙනම් බුදුහාඳුරෝ වෙන්නනේ අතීතේ ගෙවිලා ඉවරයි ඒකට මුකුත් කරන්න ඕනේ නැහැ. කරන්නත් බෑ. අනාගතේ ඇවිල්ලාද ඒකට මුකුත් කරන්නත් බෑ. කරන්න තියෙන්නේ මේ මොහොතේ. පච්චුප්පන්න යෝධම්මං තත්ත්ව විපස්සති කියලා එකක් කරනවා. යම් කිසි ධර්මතාවයක් පච්චුප්පන්න වුණාද එතන එතන විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියන්නේ ඇත්ත පෙන්වලා දෙනවා. සමුදය ධම්මානුපස්සී වෙන. මේ මොහොතේ සමුදය පෙන්වන. ඔය ඇහෙන සද්දවලට දැන් කරන්න අතීතේ වැඩක් නැහැ. අනේ අර කුරුල්ලා අරහි කෑ ගහනවා කියනකොටම එහෙත ඒ කුරුල්ලා ඉන්නේ හිතේද? ඇහෙන්නේ සද්ද විතරනේ. කුරුල්ලා හැදුනේ හිතේ නේ. එහෙනම් මෙහෙනේ. ඔන්න ඕක හිතට පෙන්නලා දෙන්න පටන් ගන්න. එච්චරයි. ඇහෙන සද්දවලට ඕක කරන්න ඕක. එතකොට කලින් නැති ලොකු අවබෝධයක් එනවා. පටන් ගන්න ලේසිම තැන එතන. මොකද ඒක වරදින්නේ නැහැනේ. දැන් අපි ඇහි එක එහෙම ටිකක් අමාරුයි එක සැරේට තේරුම් ගන්න. අපිට තේරුම් ගන්න පුළුවන් ලේසිම තැනින් ඒක ප්‍රැක්ටිස් කරන්න. සද්දවලට හරි ලේසිනේ නේද? දැන් ඇහැට පේන්නේ නැහනේ. එහෙනම් හිතටමනේ පෙනිලා තියෙන්නේ. හිතට පෙනුන එක හිත ඇතුලේ මිසක් එළිය වෙන්න බෑ. කියන එක හිතට ආයෙ ආයෙ මතක් කරලා දැන්. හිතට සද්ද ටික අහගෙන ඒ රූපේ එළිය තියෙන එකකින් තමයි හිතේ හදපු එකද ඔය දැනගත්තේ.
අපිම හදාගෙන තමයි අපි ඒක මුත් කියලා තියෙන්නේ. ආ. එන්න
පරිස්සම්. එතනින් පටන් ගන්න. ඒතර ඒ කන ගැන ඒක පිරිසිඳ දකිනකොට අනිත් ඒවාට යන්න පුළුවන්. ඒ තේරුම් යනවා ඊට පස්සේ. ධර්මතාවය තමයි මේ ආයතන පහේ එකකටවත් බෑ එළිය තියෙන දෙයක් අපිට අරන් දෙන්න. එතෙන්ටයි එන්න ඕනේ. හැබැයි ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ කියන්නේ ඇත්ත කියන එක තමන්ට පැහැදිලි වුණොත් විතරයි ඔබ හිතට පෙන්වන්න පුළුවන්. එතකන් ඕක ප්‍රශ්න කර කර එක එක විදිහට ටෙස්ට් කර කර බලන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රශ්න කර කර ආගිව් කර කර එහෙම හොයන්න ඕන. ඔහො වෙන්න පුළුවන්ද මේ වෙන්න බැයිද? ඒ අතරේ මේ පුරුදු කිරීමක් තෝරන්න. දැන් ඔය සද්දෙට හැදුන දේ එළිය තියෙන එකක්ද හිතෙන්ද හැතුයි. හරි දැසි එක දකින්න. ටිකක් පුරුදු කරනකොට ඔක පේන්න ගන්නවා.
මොකද දැන් ඒ මොහොතේ සද්දේ ඇහුනේ.
ඔව් ඒක ඊළඟ තීරයට. නෑ නෑ දැන් සද්දේ කොහොමද එළියෙන් ආවේ කියන එක වෙනම කතන්දරයක්. ඒකටත් ඔය විදිහමයි. ඒක අල්ලන්න කලින් අර මුලාව ටිකක් කඩාගෙන ඉන්නවා. සද්දේට රූප හදන එක. ඇත්තටම කිව්වොත් සද්දේ කියන එකත් එළියෙන් ආව නෙමෙයි. ඒක තමයි මම කියේ ආයතනෙම උපදින දෙයක්. ඒක දහමේ තියෙන. ඒක එකපාරට දකින්න අමාරුයි ඒක.
විභාග දකින්න
ඇත්තටම කිව්වොත් දැන් ඔය දැන් මේ කානුපස්සනාවනේ ඔය තාම. එළියේ තියෙන කයේ මෝඩකම විතරයි ඔය පෙන්වන්නේ. ඊළඟට හිතේ හදපු එකෙත් වෙනම පෙන්වන්න තියෙනවා. ඇයි මේ හිතේ හැදුනේ? අපි රූපේ පිරිසෙන් දකිනා වගේ නාමයක් පිරිසෙන් දකින්න තියෙනවා. අපි දෙකේම බොරුවක් කියන. හැබැයි ඔක්කොම නිකන් කටලෝගත්තොත් එකක්වත් දකින්න බෑ. එහෙනම් තමයි කේර. අපිට අහුවෙන මත්තමෙන් පටන් ගන්න ඕන. හරි. ඒක ටිකක් කරනකොට ඊළඟ එකට යන්න පුළුවන්. අමාරුද ඔක ක්ෂණිකව වෙන්නත් පුළුවන්. හැබැයි ඔක මේ අර ප්‍රත්‍යක්ෂ වෙන තමන්ට කොච්චර ප්‍රත්‍යක්ෂ වෙනවද කියන එකේ තමයි තියෙන්නේ. මේක ප්‍රඥාව. ඒ තමයි අර සරිත් හාමුදුරන්ට ඒ ධම්මා හේතුප්පව තේ සංහේතුන් තථාගතව ආහු කියනකොටම අවබෝධ වෙනවා. ප්‍රඥාව. එතනත් බලන්න ඒ ධම්මා හේතුප්පව මොනවා හරි ධර්මතාවයන් හේතුන්ගෙන් නම් ප්‍රභය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? තේ සං හේතුන්. ඒක හේතුව පෙන්වලා දෙනවා. අපි ඕකත් අරද්දගෙන තියෙනවා. මේ මේ පෙන්වන්න කියන්නේ ඕකේ හේතුව. සමුදය කියන්නේ ඒක. තේ සං හේතුන් තථාගතෝ.
හේතු කියන්නේ අනිත් පැත්ත වැටෙන තමයි සමුදය කියන එක. හේතුව කියන්නේ සමුදයට.
ඔව්. ඒ හටගත්තේ කොහොමද කියලා. ඕකම තමයි ඇත්තටම අර යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඉපදුනේ කොහොමද? ඇත්ත ඇති. ඒ ඔතෙන්ට එන්න දහම ඇහෙන්න ඕන හරියට. ඔන්න ඔතනයි අපිට වැරද්ද විලා තියෙන්නේ. අපි දහම ඇහෙන්න නැතුව දහම හරියට හොයන්න නැතුව පුරුදු කරන්න ගියාට මාර්ගෙ වැඩෙන්නේ. ඒ දහම නිරවුල් කරගන්න තමයි දහම අහන්න ඕන සාකච්ඡා කරන්න. මේ මේ කියන ටික වුණත් අන්දව පිළිගන්න එක නෙමෙයි. ඒකට හොයන්න. දහමට ගලප ගලපම බලන්න ඕන. මෙහෙම වෙන්න පුළුවන්. අතයි මං කියේ දැන් බුදුහාමුදුරුවෝ සමුදේ හොයන්න කියලා. සමුදේ හොයන්න කියේ එළියෙන්ද Taman තුලින්ද? ඒක පැහැදිලිව කියලා තියෙනවා. දැනට පොඩ්ඩක් නවත්තමු. මේ යන්න ඕන නැට යන්න නේද? හොඳයි. ඔව් මේ CD වල දෙන්න අපේ හැමෝටම. තව ඇති CD නම් මට. දැන් වාහනේ තව ගේනවා. දැන් යන අය අරන් යන්න.
අපි කතා
කරමු. ඔයගලන්ට ඕනනම් කොපි කරගන්නත් පුළුවන් නේද?
ඔව්.
ඔයි සක